අහන්න දෙයක් තියනවද කාට හරි? පද්මට නම් ප්‍රශ්න නැතිවෙන්න බෑ නේද පද්ම?
කිසිම කෙනෙකුට ප්‍රශ්නයක් නැත්නම් මම අහන්න කැමති, ඔබතුමාට පුළුවන්ද නාම රූපයක් විඥානයක් අතර තියෙන මේ වත්තය තව ටිකක් පැහැදිලි කර දෙන්න පුළුවන්ද කියලා? තිරුවන් සරණයි.
නාම රූපේ විඥානේ අපි දන්නා විඥානය කියන්නේ මායාකාරය, මායාකාරය පෙන්නුම් කරන දේවල් ටික තමයි නාම රූපේ කියන්නේ. يعني මායාවකින් හදන දේවල් ටික නාම රූපේ විඥානයට අරමුණු වෙන්නේ ඒවා. විඥානේ කියන්නේ දැනගන්න ගතිය, දැනගන්නේ මොනවද කියන එක තමයි නාම රූපේ. විඥානේ තියෙන මායාකාරී ස්වභාවයෙන් පෙන්නුම් කරන දේවල් ටිකට තමයි නාම රූපේ කියන්නේ. විඥානේ කියන්නේ ඒවා දැනගන්න ගතිය. ඒ අපේ විඥානේ කිව්වහම අපි විඥාන හයක් දන්නවනේ. චක්කු විඥානේ, ශෝත විඥානේ, ගහන විඥානේ, ජීව විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ. එතකොට ඒ විඥාන හයෙන් අපිව දැනුවත් කරන ඒවා තමයි අපි දන්නේ.
දැන් මම මේ අහන එකේ මං කියන එක පැහැදිලි කරන්නේක ටික අමාරුයි මට. දැන් කතුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ හරි ලක්ෂණ විඥාන ගැන ටිකක් මට. දැන් මම මෙහෙම ගත්තා. දැන් විඥානයේ තියෙනවා තවත් ගතියක් පිළිඹු කරන ගතිය ඇරුණම ආපසු හැරිලා බලන ගතියක් තියෙනවා කියනවා නාම රූප. එතකොට මම ඊළඟට මෙහෙම අදහසක් එනවා මගේ ඔළුවට. දැන් විඥානය කියන්නේ අතවි අපෝතේජෝ වායෝ ආකාශ විඥාන කිව්වහම ඒක ධාතු හයනේ. මේ ධාතු හය එකතු වෙලන්නේ ලෝකයම වන්නේ. එතකොට මැවෙන්නේ, මැවීම කරන්නේ විඥානය නම් ආකාශ ධාතුව තුල. එතකොට මම මේක චිත්‍රපටියක් පෙන්වන තිරයක් වගේ ගත්තොත් මේ නාම රූප ඇති වුණාම විඥානේ එතන නැත්තම් තිරය නැත්තම් අපිට ඒ නාම රූප පේන්නේ නැහැ. අන්න ඒ වගේ දෙයක් ගැන මම හොයන්නේ. තිරුවන් සරණයි.
විඥානේ නාම රූපේ පෙන්වුම් කරනවා. ඊළඟට ඒක දිහායි බලන ගතියක් එනවා. ඇයි බලන්න හිතෙන්නේ? අපේ මුලාව තිබුණා. විඥානෙට විඥානෙන් කියන දේ මුලා වුණත් ආපහු ඒක දෙන බැලලා ඒකේ දිගින් දිගට යන ගතියක් තියෙනවා.
එතන තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද?
විඥානෙන් මොනවා හරි පෙන්වුම් කරනකොට ඒකේ ඇත්ත දන්නේ නැත්නම්, ඒ කියන්නේ මේක මායාවක් කියලා දන්නේ නැත්නම් ඒක ගැන දිගින් දිගට ක්‍රියා කරනවනේ. අර වතුරේ බල්ලෙක් පේනකොට මේ මේක මායාවක් කියලා දන්නේ නැත්නම් බල්ලාගෙන තව දිගට විස්තර හොයන්න පුළුවන්, හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, ක්‍රියා කරන්න පුළුවන්, ඒ වගේ යනවා. ඒක එළියේ බල්ලෙක් කියලා පිළිගන්න තාක්කල් මායාවට අහු වුණා. මේක විඥානේ පිළිඹුවක් කියලා දැක්කොත් ඒ තව විදිහට කිව්වොත් විඥානය කියන්නේ කණ්ණාඩියක් නම් ඒකේ පිළිඹුවක් වගේ තමයි ආම රූපේ. ତଟේ මේක පිළිඹුවක් ප්‍රතිබිම්බයක් විතරයි කියලා දැනගත්තොත් එතනින් එහාට ඒකේ දිගින් දිගට යෑමක් වෙන්නේ නැහෙනි.
ප්‍රවටීමට අහු වුණොත් ඒ කියන්නේ මේක මායාවක් කියලා දන්නේ නැති වුණොත් ඒ ප්‍රවටීමට අහු වුණා.
ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. සාමාන්‍ය ලෝකයාගේ තත්ත්වය. ඒ
කියන්නේ විඥානය මගින්ද නැවත හරවන්නේ ආශ්‍රව මගින්ද? එහෙම ආශ්‍රවයකට සම්බන්ධද?
ඒක ඕන එකක් දාගන්න මේ සිද්ධ වෙන ක්‍රියාව රැවටුණොත් ලෝකෙට අහු වෙනවා. ඇත්ත දැක්කොත් අහු වෙන්නේ නැහැ. ඒ මොනවයින් කරනාද කියන එක ඉතින් එක එක විදිහට විස්තර කරගන්න පුළුවන්. අපිට තේරුම් ගන්න ඕන
විඥාණයෙන් මායාවක් කරනවා. ඒ මායාවේ වෙන්නන පිළිඹුව නාම රූපය. ඒතකොට නාම රූපය ඇත්ත කියලා ගත්තොත් එහෙම
ලෝකෙට අහු වුණා. මේක විඥාණයෙන් කරන මායාවක් විතරයි කියලා දකින්න පුළුවන් නම් ලෝකයක් සකස් වෙන්නේ නැහැ නේද ඒකට. ලෝකේ කියනකොට ගන්න රූප කියලා. රූප පැනෙව්වොත් තියනවා කියලා හිතුවොත් අපි මායාව මායාව විදිහට දැක්කේ නැහැ. ඒක ඇත්තක් කරලා බාරගත්තා. මැජික් එක ඇත්ත කියලා පිළිගත්තා. අපිට දකින්න පුළුවන් කමක් ආවොත් මෙතන සිද්ධ වෙන දේ ඒක මෙතෙන්ට එන්න විදිහ තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ මෙන්න මේ විදිහට මේ මාර්ගය වඩන්න කියලා. ඒක හොඳටම වැඩුණොත් නායාවට අහුවෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න රහත් වෙනකම් නායාවට අහුවෙනවා කියන එක. ඒක එක මට්ටම් වලට. ඔතන ඒකෙන් නිදෙන්න මාර්ගය තමයි සතර සතිපට්ඨානින් විදිහට දීලා තියෙන්නේ. එහෙනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ විදිහට. කවදෙන කෙනා යම් කිසි දවසක එනවා ප්‍රවටෙන්නේ නැති. ඒ කියන්නේ මායාවට අහු වෙන්නේ නැති. තව විදිහට කිව්වොත් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුර් වෙනවා. මේ රැවටීමේ ඉන්න තත්ත්වය තමයි අපි එක එක වචන වලින් විස්තර කරන්න හදන්නේ. විද්‍යාව මත ඉන්න තාක්කල් වචන වලින් ඒක විස්තර කරන්න පුළුවන්. ඉතින් එක එක වචන දාන මේ ලෝකෙට ආයි තිනේ. කොටේ ලෝකෙට ආයි ති වෙන විදිහ විස්තර කරන්න ඉතින් එක එක කෙනා එක එක විදියට ඒ වචන දදා බලනවා. ඒවයි කොහෙන් ගියත් එන්න ඕන. එතකොට විඥාණයෙන් හදන නාම රූපය කියන එකේ රැවටුන தත්ත්වය තමයි අපතන ಜಾති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහෙන් ඕන එකකට අහු වුණොත් එතන අහු වුණ කෙනා ඉන්නවනේ. එයා තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. රූපේ ඇත්ත දැක්කේ නැත්නම් රූපේ නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. මේක තමයි හතර ආකාරයකට විස්තර කරන්නේ. එක්ක රූපේ මම කියනවා නැත්නම් මම රූපවන්තයි කියනවා. එහෙම නැත්නම් රූපේ තුල මා ඉන්නවා නැත්නම් මා තුල රූපේ ඉන්නවා. හතරෙන් එකක් හරි එන්න පුළුවන් රූපයේ ඇත්ත දැක්කේ නැත්නම්. රූපයක් තියනවා කියලා දන්නේ කොහමද? විඥාණයෙන් පෙන්නපු හින්දා. විඥාණයට අහු වුණා හින්දා. විඥාණයට අහු නැත්නම් රූපයක් ගැන කතා කරන්න විදිහක් නැහැ නේ. කොයි විඥාණයද කියනකොට අපිට විඥාන හයයි තියෙන්නේ. රසනිසා චක්කු විඥානය, සෝත විඥානය, ඝන විඥානය, ජීව විඥානය, කාය විඥානය, මන විඥානය. ඔය විඤ්ඤාණ එකකින් හරි කියන්න ඕන ඔන්න රූපයක්. රූපමය ස්වභාවයක් දෙන්න ඕන. ඒකට ඒ රූපය පිළිගන්න කොට එතන අර සක්කාය දිට්ඨිය එතෙන්ට එනවා. ඒ කියන්නේ හතර ආකාරයෙන් එකකින් පිහිටනවා. ඒ රූපය ගැන දැනගන්න මම ඉන්නේ. කියන්නේ විඥාණයෙන් මේක දෙපැත්තකට බෙදලා ඉවරයි දැන්. රූපේ එක පැත්තක එක දැනගන්නේ අපි තව විදිහකට නාම පැත්තෙන් දැනගන්නවා වෙන්න පුළුවන්. ඒක රූපේ ඒකාන්තයක් නාමයේ තවාන්තයක්. විඥානේ මැද. ඒත් මැද්දේ ඉඳන් මායාව කරනවා කියන එක දන්නේ නැහැ. අපි කොහොමද මායාවට අහු වුණා කියලා දැනගන්නේ? රූපයකට අහු වුණා කියලා දැක්ම තුල තේරුම් ගන්න ඕන. රූපය ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි කියන තැනින් එහෙම හිතා ගන්න පුළුවන්. රූපය ඇසුරු කරන කෙනාට එකෙන් නිදෙන්න දීපු වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව කියන්නේ. ඒ කායන ප්‍රශ්නාව තමයි. ඉතින් මොකද්ද රූපය? මොකද්ද රූප සමුදය? මොකද්ද සමුදය? ධම්මානුපස්සී වෙන්න මට කලින් කියනවා අජ්ජත් රූපේ හරි බහිද්ද රූපේ හරි තේ අජ්ජත්තං වා කායකානුපස්සී විහෙරති බහිද්දව කායකානුපස්සී විහෙරති. අජ්ජත් වේවා බහිද්ද වේවා ඊළඟට මේ සතිපට්ඨානේ වඩනවා කියන්නේ සමුදය ධම්මානුපස්සී වෙනවා. ඒ මොකද්ද රූපය හටගත්තේ කොහොමද කියන ධර්මතාවය දකින්න ඕන. අපි රූපය ගැන එක එක විදිහට විස්තර කරනවා. ඔය දැනගත්තු රූපේ මෙහෙමයි 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 රූපේ ලක්ෂණ මේවයි කියලා ඒවා කතා කරන්න පුළුවන්. ඒවා කතා කළාට මාර්ගයට වැටෙන්න නම් රූපේ මොන විදියට මොන ආකාරයට විස්තර කළා අපි රූපය ගැන නෙවෙයි බලන්නේ රූප සමුදය ධර්මය අඳුර ගන්න ඕන. ඉති රූපයි ඉති රූප සමුදය. සමුදය බලාගෙන යනකොට මෙතන ආයතන මුලාවක් තියෙනවා කියලා දැක්කොත්න ආයතන මුලාව නිසායි ඒ රූපේ. ඒකට නුවණක් යනවා මුලාව යෙදුම් නැත්තම්. ඒ රූපේ ගැන කතා කරපු ටික කොට මොකද වෙන්නේ? රූපය හටගන්නේ මුලාව මත ආයතන මුලාව මත. ඒ මුලාව යෙදුම් නැත්තම් රූපය ගැන අපි කතා කරපු දාපු වචන සේරම දේවල් වලට මොකද වෙන්නේ? රූපය හටගන්නකම් විතර රූපය ගැන කතා කරන්නේ තියෙන්නේ. හටගත්තේ නැත්තම් නිරෝධ සමුදය යෙදෙන්නේ නැහැ. සමුදය යෙදුන්නේ නැත්නම් ඒක නිරෝධ ධර්මයක් වෙනවා. නිරෝධ ධර්මයක කිසිම වචනයක් දාන්න බෑ. මොකද ඉපදිලා නැහැ. ඉපදිලා නැති ගතියටම නිරෝධ කියන්නේ. ඒ නිරෝධි තේරුම් ගන්න නම් දැන් ඔය පටන්ගත්තු රූපය අවිද්‍යාව මතයි කියන නුවණ එන්න ඕන. විද්‍යාව මතයි කියන්නේ අපි සමුදය හොයාගෙන යනකොට අවිද්‍යාව සත්‍ය වෙලා කියලා දැක්කොත් තමයි දෙන්නේ. අවිද්‍යාව මත නෙවෙයි රූපේ ගැන කතා කරන්නේ. අවිද්‍යාව එදුන්නේ නැත්තම් රූපේ හටගන්න පුළුවන්ද කියන තැනට යනවා.
දැන් මේ ඒකමයි මම ඇහුවේ. මේ දැන් කියන්නේ විපස්සී බෝසතාණන් වහන්සේ මෙන්න මෙහෙම හිතුවා. පච්චුදා වක්ෂති කෝ ඉදං විඥාන නාම රූපම් හා නාපරං ගච්ඡති. පච්චුදා තත්ති කියන්නේ ආපස්සට කරකැවිලා එනවා. මේ විඥානය ආපස්සට කරකැවිලා එනවා, ඊට එහා යන්නේ නැහැ, වෙන එකකට යන්නේ නැහැ, ආපසු නාම රූපයට එනවා කියනකොට ඒ කියන්නේ අර මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන ඒ ආපහු සංඛාරය හැදුනට පස්සේද දැන් කියන්නේ නාම රූපය නාම රූපය ඇති තැන විඥානය හට ගන්නවා නම් පිළිඹු කරලා ආපහු විඥාණයෙන් නාම රූපය හට ගන්නවා කියන එක මට තාමත් ඒ තරම්ම ක්ලිය නෑ.
ඒක දෙවිධයකට තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි අවිද්‍යාවෙන් සංකාරය කළා කියන එක විඥානේ නාම රූප හට ගැනීම තුළ තියෙනවා. ඒක තමයි අර මං කියේ විඥාණයෙන් කරපු මායාව. එහෙනම් බාරගත්ත ඒක අවිද්‍යාවෙන් කරපු සංකාරය. දැන් විඥාණයට පිළිඹු කරන්න දෙයක් තියෙනවා. ඒකට ඒ දේ දිහා ආයේ බලන්නෙත් විඥාණයෙන්මයි. ඒ කියන්නේ විඥාණයකින් නේ දැනුවත් වෙන්නේ. තපේකේ විස්තර දැනුවත් වීම අනුව ඒ සකස් වෙන හැම එකක්ම එතකොට ඒක දුකක් කියන පැත්ත හිතන්න පුළුවන්. ඒකට ඊම අනුව
තේරුණා.
තපේක ඇරගෙන ඊළඟට දිගින් දිගට යන හැම එකක්ම එතකොට ඒක රැවටිලා ඒක දෙයක් කරගෙන සකස් කරන ඒවා එහෙම ගන්නත් පුළුවන්. ඒකේ ඒ මූලික රැවටීම තුලමත් ඒ ටික කියනවා කියන පැත්තකින් ගන්නත් පුළුවන්. විඥාණයට අරමුණු වෙන දේ තියනවා කියලා ගන්න මට්ටම දෙත් රැවටිලා ඉවරයි. ඒදි තියනවා කියන. තියනවා කියනකොට අපිට මේක විඥාණයෙන් පෙන්වන දෙයක් කියන එක අමතක වෙනවා. අපි දැක්කත් නැතත් ඕක තියෙනවා කියන තැනට යනවා. ඒකට මේ විඥාන ප්‍රත්‍යයෙන් හටගත්තු නාම රූපයක් කියන ඊයේ ඇත්ත පේන්නේ නැහැ. අනාම රූපේ. ගහක් තියෙනවා. අපි දැක්කත් නැතත් ওই ගහ තියෙනවා කියලා විශ්වාස කරන පැත්තට යනවා. ඒක විඥානෙහි ඉඳන් නෙමෙයි ඒක ගැන කතා කරන්නේ. ඒක තියෙනවා. දැන් අපි පිහිටන්න බැරි දෙය පිහිටෝල නිත්‍ය කරලා. ඒකට ඒ නිත්‍ය සංඥාවෙන් ගන්නේ විඥානි මායාව නොදන්න කමයි. ඒක එළියේ තියෙනවා. ඒකට මේ අපි තියෙන බව දැනගත්තා දකින්න හින්දා. නමුත් දකින්න හින්දා ඒක එළියෙන් තිබ්බේ කියන එක අමතකයි. දැන් අපි දැක්කත් නැතත් ඒක එළියේ දෙයක් වවට තත් කරනවා. ඒක තමයි මේ නිත්‍ය සංඥාවෙන් ගන්නවා කියන්නේ. ඇත්තටම තත් අනිත්‍යයි. මේ වතුරේ බල්ලෙක් පේනකොට වතුරේ බල්ලෙක් පිහිටවන්න බෑ මේ පෙනීමේ සිද්ධිය හින්දා. අපි හැබැයි අපි හිතුවොත් මම පේන්නේ බල්ලෙක් ඉන්න හින්දා කියනකොටම දැන් අපි පේන නිසා තියෙනවායි කියන ඒ හේතුව අයින් කරනවා. බල්ලා ඉන්න අපි දැක්කත් නැතත් බල්ලා පිහිටවල ඉවරයි. නිත්‍ය සංඥාවට ගිහින් ඉවරයි. මේක විඥාණයෙන් කරපු මායාවක් කියන එක දන්නේ නැහැ. කරන්නේ අවිද්‍යාව යෙදුනොත් එහෙම ලෝකෙට අහු වෙනවා. රූපේ අසුරු කරනවා. රූපේ අසුරු කළොත් මම වෙමි. සක්කාය දිට්ඨිය පිහිටන රූපය ඇසුරු නොවෙන්න නම් ඇසුරු නොවන මාර්ගය බුදු කෙනෙක් පහල ඉඳලා දෙනවා. මේ කායන ප්‍රශ්න වඩන්න කියනවා. රූපයක් නැහැ කියලා කියන්නේ නෙමෙයි. තියනවා කියලා හිතන රූපේ කායන ප්‍රශ්න වඩන්න. තියනවා කියලා හිතන රූපේ තමයි කායය කියන්නේ. ඒකට ඒ රූපේ කායන ප්‍රශ්නය කායන ප්‍රශ්නේ ඉහෙරති වෙනවා. කොහොමද කායන ප්‍රශ්නේ ඉහෙරති වෙන්නේ? සමුදේ ධම්මානුපස්සීවා කායස්මෙන් ඉහෙරති. ඒ රූපේ සමුදේ ධර්මය මොකද්ද? ඒ රූපේ හටගත්තේ කොහොමද කියලා හොයන්නේ. සමුදේ දකින්නකොට අන්න දැන් පේන්න ගත්තොත් මේ ආයතන මුලාවක් නිසායි ඔක පිහිටෙන්නේ. ආයතන මුලාව යෙදුම් නැත්තම් එහෙම පිහිටන්න බැහැ. කියන තරට වෙනවා. පැහැදිලි ලෝක තමයි ඒක එක වචන වලින් කියන්න.
නෝ පැහැදිලි හොඳට පැහැදිලි. යහනිත් අපිට කියනවනම් ඔය කියන්න. කියන්නේ. වශයෙන්ම පස්ස වුණොත් තමයි ඔය දැනීම එන්නේ නේද? කියන්නේ. ඔව්. ඒක කියන්නේ නැවතුණයි කියන්නේ පස්ස වුණා ඒක නිසායි හැරෙන්නේ නේ.
ඔව්. රූපේ පිහිටවුවා කියන්නේ පස්සේ වුණා. ඒකට පස්සපච්චය වේදනා. පස්සපච්චය වේදනා කියන්නේ ස්පර්ශයේ තියෙන තැන වේදනාව තියෙනවා.
හරි ඔතන මට තවත් එකක් වෙනවා. ඒ කියන්නේ මම මේ ආයමත් ඔය මේ හරියට මම මේ අවිදිනකොට තමයි මට හිතෙන්නේ දේවල්. එතකොට අර දැන් කායනුපස්සනාව කරමින් දැන් දැනීමක් විතරක් වෙනවනේ. කයට දැනීමක් විතරයි. එතකොට කය දැනෙන්නේ නැහැ. කයක් වෙන්නේ නැහැ. කයක් ගැන හිතෙන්නේ නැහැ. මේම යනකොට මේ දැනීමක් නම් තියෙනවා. ඒ දැනීම කියනකොට ඒ දැනීමේ පසවීමක් තියෙනවාද? ඇයි මට නෙමෙයි ඒ මොහොතේ මම නෙමෙයි දකින්නේ. මම ඒක ඒ කියන්නේ ඒක දැනීමක් විතරයි. නමුත් මට අදහසක් එනවා එතනත් පසවීමක් තියෙනවාද?
දැනීම කියන එකට මොනවා හරි දැනීමක් තියෙනකොට අපි දැනීමට අමතරව මොනවාම හරි එකතු වුණොත් ඒක අවිද්‍යාව මතනේ. දැනීමට අමතරව මොනවා හරි ඒකට සම්බන්ධ කළොත් එහෙම ඒක සම්බන්ධ කරපු කෙනා ඉන්නවා. එහෙම නොවුනොත් සත්‍ය හිතා ගන්න අමාරුයි. දැනීම විතරක් වුණොත් අර දෙපැත්තට බෙදෙන ඒවා එකක්වත් එකතු වෙන්න බෑ. දැනුනේ කොහෙන්ද කියලා තැනක් පනවන්නත් බෑ. දැනුනේ මේකෙන් කියලා බාහිර දෙයක් පනවන්නත් බෑ. දැනුනේ මෙතෙන්ට කියලා අජ්ජත්ත පැත්ත පනවන්නත් බෑ. අජ්ජත්ත බහිද්ද දෙක දැනීමට අයිති නෑ. අත මේසේ ගෑවෙනකොට දැනීමක් තියෙනවා. දැන් දැනීම කියන එකේ අත හරි මේසේ හරි තියනවාද? දැනීම කියන එකේ ඒ දෙකම තියෙන්න බෑ. අපි දැනීම කියන තැනින් නැවතුනොත් අතක් පැනවෙන්නත් බෑ, මේසයක් පැනවෙන්නත් බෑ. දැනීම ස්වභාවය.
නමුත් දුක් අදුක්ඛම සුඛ දුක්ඛ සප්ප අදුක්ඛම කියන ටිකෙන් එකක් කරගෙනවා නම් ඒක විඥානයෙන් නේද එන්නේ? එහෙමද? ඒකට
වේදනාගතියට ගියොත් එහෙම පස්සපච්චය වේදනා. දුක්ඛ හරි සුඛ නැත්නම් අදුක්ඛම අසුඛ. ඒ තුනට වෙන් වුණා කියන්නේ පස්සපච්චය වේදනා. ඒකට පස්සය නිසයි වේදනාව. පස්සය කියන්නේ මොකද්ද? දැනීමෙන් නැවතිලා නැහැ. අජ්ජත් බහිද්දයි විඥානයි තුනම එකතු වෙලා. කියන්නේ දැනීම කියන එකේ අජ්ජත් රූපයක් කතාවකුත් නැහැ, බහිද්ද රූපයක කතාවකුත් නැහැ. හැබැයි අපි පස්සේ කියනකොට ඒ තුන පිටිතලා ඉවරයි. අපයි මේසෙයි ඒ දැනගන්න විඥානේ පිටිතලා ඉවරයි එතන පස්සේ වෙනකොට. එතකොට වේදනාව තියෙනවා. වේදනාව සුඛ හරි දුක්ඛ හරි අදුක්ඛම සුඛ හරි ඒවයි තියෙන අර අනුසය ටික. සුඛ එකේ රාගානුසය, දුක්ඛ එකේ පටිඝානුසය, අදුක්ඛම සුඛ එකේ අවිජ්ජානුසය. ඒ ඇලුනත් හරි ගැටුනත් හරි හොඳට දන්නවනේ දැන්. ඒ දෙකටම වැටුන්නේ නැතත් එතන තියෙන අවිද්‍යාව. ඇයි අවිද්‍යාව තියෙන්නේ මෙතන? දැන් අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කෙරිද? ඒක තමයි දැනීමෙන් නැතුනේ මේක. ස්පර්ශයක් දක්වා ගෙන ගියා. ස්පර්ශයක් කියනකොට රජ්‍යත්ත බහිද්ද විඥාන යටි තුනම තියෙනවා. රජ්‍යත්ත ඒකාන්තය බහිද්ද තවාන්තයක් විඥානේ නැන්චි. තත් ස්පර්ශ සමුදය ස්පර්ශ නිරෝධයයි කියන තැනට ආවේ නැහැ. ස්පර්ශේ මත ඉඳලා වේදනාවක් බාරගත්තා.
සමාවෙන එතෙන්දී අර දැන් මොන හරි සැප දුක් අදුක්කම සුඛ වේදනාවක් එතකොට ඒක අර සත්පුද්ගල ස්වභාවයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එතෙන්දී ඇත්තටම අපි ඒ කියන්නේ අර මේ කියන්නේ මොකද්ද මදුපින්ටික සූත්‍ර වගේ ගත්තොත් එහෙම එතෙන්දී අර ප්‍රපංචයට ඒ වැලට අහු වෙලා නේද? ඒ කියන්නේ අපිට දැන් ඇත්තටම දැනීමකින් අතර වෙනවා කියන්නේ ඇත්තටම ඉතින් එතෙන්දී ඇත්තටම කියන්නේ ඒක ඇත්තටම අරහත් මාර්ගයම තමයි නේද? එතෙන්දී වෙන්නේ කියන්නේ එතන එහෙම වුණා නම් එතන කියන්නේ ඒ විතර හික් වෙනවා නම් එතන ඒක නේ එතනින් හැත් කියන්නේ එතනින් හැර කතා කරන දෙයක් කියෙදෙන්නේ නැති තත්වයක් නෙවෙන්නේ නේ.
ඔව් දැනීමකින් හික් වෙනවා කියන එක අරහත් මාර්ගයම තමයි. ඒ කියන්නේ අර ditta supramuta viññāta කියන හතර අපට සාමාන්‍යයෙන් ওই හතරෙන් නවත්තන්න බෑ. එකට අදාළ ස්පර්ශයට යනවමයි. ඇයි යන්නේ? අපිට ඒකට අදාළ අජ්ජත් බහිද්ද පිටනවා. ඒවා දැනගන්න විඥානෙ පහළ වෙනවා. ඒතකොට විඥානෙ මායාව කරලා ඉවරයි.
ඒ කියන්නේ අපි මොන හරි රූපයක් දැක්කම අපි ඇත්තටම පංච උපාදස්කන්ධය අපිට සකස් වෙලාම තමයි හැම මොහොතකම ඒ කියන්නේ නැති මොහොතක් ගැන අපිට කතා කරන්න හරි අපහසු එහෙම කරන්න බෑ නේ.
නෝ එහෙම කතා කරන්න බෑ. අපි කතා කරනකොටම ඒ දෙයට අහුවෙලා.
අහුවෙලාම තමයි.
එතන වේදනාවටත් අහුවෙලා. එතකොට ඇයි අර දැන් දෙක්ට කියලා හික්මෙන්න කියනකොට මාළුන්ගේ පුත්තු සූත්‍රෙදී එහෙම කිව්වේ. ඇස
ගැන
ඇසින් දතයිතු රූපේ ගැන කියනවා. චක්කු විඥානය ගැන කියනවා නේද? ප්‍රශ්න කරනවා.
ඔව්.
ඒක ඇස්සින්
දතියත රූප නැත්නම් එහෙම දෙයක් වෙනවද කියලා අහනෝනේ.
ඔව්. දැන් ඒක කියන්නේ දැන් ඇසෙන් දතයිත රූපය මේ මොහොතේ දකින්න බැහැ. අපි දැක්කා කියලා හිතන රූපේ මේ මොහොතේ දකින්න බැහැ. ඊළඟට මේ මොහොතේ දකින්න බැයි නම් අතීතේ දැකලත් නැහැ. දැන් මේ පෙනෙන මොහොතේ දකින්නේ නැත්නම් අතීතේ කොහොමද දැකලා තියෙන්න බෑනේ? ඒත් මේ මොහොතේ දැකලා නැත්නම් අතීතේ දැකලා නැත්නම් අනාගතේ දකින්න ලැබෙයිද? අනාගතේ දකින්න ලැබෙන්නේ නැහැ. කවදා හරි දකින්න ලැබෙයි කියලා හිතන්නවත් පුළුවන්ද? එහෙම බැරි රූපයකට ඡන්දයක් රාගයක් ඇති කරගන්න එක සුදුසුද? ඒක නැහැ කිව්වා නම් එහෙනම් අන්න දිත්තේ දිත්ත නැත්තම් කියලා හික්මෙන්. එතකොට නුවණක් එන්න ඕන මේක මේ මොහොතේ දකින්න බැරි රූපයකටයි ওই ඡන්දයක් රාගයක් ඇති කරගත්තේ. කවදාවත් අතීතේ දැකලත් නැහැ අනාගතේ දකින්න ලැබෙන්නේ නැහැ කවදාවත් දකි කියලා හිතන්නවත් බැරි රූපයක් මේ ඔය අල්ලගෙන තියෙන්නේ. ඒක දැක්කොත් තමයි අර හික්මීම එන්නේ. ඒ කියන්නේ ඒක දැක්කොත් කියන්නේ දැන් රූපේ සමුදය අනිවාර්යෙන් දකින්න වෙනවා. මේක අවිද්‍යාවෙන් හදපු එකක් කියන එක දකින්න වෙනවා. මේ මොහොතේ අවිද්‍යාවෙන් හදපු එක. එනම් මේ මොහොතේවත් දකින්න බැරි ස්වභාවයක් ඔය. මේ මොහොතේ අවිද්‍යාවට මෝඩකමට පේනවා මිසක් ඇත්තට දකින්න බෑ. මතය අධ්‍යයනය කරපු සංකාරක සමුදය දැකීම තුල මොකද වෙන්නේ? දැන් වතුරේ ඉන්න බල්ලා මේ මොහොතේවත් දකින්න බෑ. දැන් දකින්න කියනකොට ඒක ඇහෙන් විතරක් හිතන්න එපා, ආයතන හයට අහුවෙන්නේ නැහැ. වතුරේ ඉන්න බල්ලා, ඒ කියන්නේ ඇහෙන් දත යුතු රූපේනේ. මේ කිසිම ආයතනයකට මේ මොහොතේ අහුවෙන එකක් නෙවෙයි. අපි අහුවෙනවා කියලා හිතුවට මේ මොහොතේ අහුවෙන්නේ, අතීතේ අහුවෙලත් නැහැ, අනාගතේ අහුවෙන්නේත් නැහැ, කවදාවත් අහුවෙන්නේ නැහැ. අනේ ධර්මතාවය දැක්කොත් දැන් ඇත්තටම අර දික්කමත්තන් දැකීම විතරයි කියන තැනින් නැවතිලා. නැත්නම් අපි එකකට හරි අහුවෙලා විද්‍යාන් සකස් කරණේවා සකස් නොවන මට්ටමම තමයි දැකීම කියන මට්ටම. එහෙනම් දැකීම කියලා හික්මෙන්න කියන්නේ අවිද්‍යාවෙන් මොකුත් හදන්න එපා කියන එකමයි. අවිද්‍යාවෙන් සකස් කිරීම නවත්තන හික්මීමට එන්න. තව විදිහට කිව්වොත් අවිද්‍යාවෙන් දේවල් සකස් කරන ස්වභාවය නවත්තන විදිහට හික්මෙන්න. කොහොමද හික්මෙන්නේ? දිත්තේ දිත්ත නැත්තම්. දැකීම දැකීමක් විතරයි. ඇසීම ඇසීමක් විතරයි. දැනීම දැනීමක් විතරයි. දැනගැනීම දැනගැනීමක් විතරයි. ඒතකොට ඊට අමතරව දේවල් එතනට එකතු කරන්නේ නැහෙනි. එකතු කළේ නැත්නම් අජත්ත බහිද්ද ස්වභාවයක් එතන උපදින්නේ නැහැ. මේ සිද්ධියට අදාළ අජත්ත බහිද්ද දෙකක් උපදින්නේ නැහැ. රජ්ජත්තන්තයට වැටෙන්නේ නැහැ, ලහිද්දන්තයට වැටෙන්නේ නැහැ. එහෙම වුන් නැත්නම් විඥාණයට පෙන්වන්න දෙයක්වත් නැහැ. විඥාණි පෙන්වන්නේ එක්ක අජ්ජත් එක්ක බහිද්දි. මේ දෙකම. විඥාණයට ඒකක්වත් දැర్శණේ වෙන්නේ නැත්නම් දැන් විඥාණයට හටගන්න බෑ. ඒ කියන්නේ නාම රූපේ හටගන්නේ නැහැනේ. එතකොට විඥානෙට අර්ථයක් නැහැ. පෙන්වන්න දෙයක් නැහැ. දැනුවත් කරන්න දෙයක් නැහැ. නාම රූපේ නැත්තම් විඥානෙ කියන එකට පිටින්න බෑ. අර බටමිටි දෙක. පිළිමිබුවක් හැදුන්නේ නැත්තම් කණ්ණාඩියක් කියන කතාවක් නැහැ. විඥාන හයේ හැම විඥානෙම කරන්නේ මේ දෙපැත්තට වෙන් කරන එක. චක්කු විඥානෙන් තමයි කියන්නේ ඇහැයි රූපේ කියලා. සෝත විඥානෙන් තමයි කියන්නේ කනයි ශබ්දේ කියලා. එහෙම එහෙම කරන්න බැරි වෙනවා. එහෙම කියන්න බැරි වෙනවා. දැකීම දැකීම.
දැන් ඇත්තටම යාර මට මතක් වෙන කාලකාරාම සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර දිත්තං සුතං මුත විඤ්ඤාතං පත්තං පරියෝසානං අනුවිචරිතං මනසා කියලා. අපි මේක මනසටම පමුණවාගෙන මනසින්ම හදාගෙන තමයි අපි මේ දුක් විඳින්නේ කියන එක නේද? දැන් උතරදී පල්වතරන් ඔක්කොම යන්නේ අපි මේ මනස ගැන මනස අසුරු කරගෙන මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතන රාජ්‍යත් බහිද්ද කියන්නත් බෑ. මෙතන මම උතන ඔයා එහෙම කියන්නත් බෑ. ඒක මනසින්ම හදන දෙයක් නේද? ඒකට මනසටම මේ අනුවිචරිත කරන දෙයක් නේ.
ඔව්, මනසින්ම හදන දෙයක්. ඒක අර මූලික මට්ටමෙන් ගන්න පුළුවන්. දැන් අනිත්‍යයතන පහ ට පිළිසරණ මනස. මනසෙන් හැදුවේ නැත්නම් එහෙම ඒ පහට ක්‍රියා කරන්න බැරි වෙනවා. ක්‍රියාකාරීත්වේ නවතිනවා නේද? එතනින් හිතලා බලන්න අර උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය.
ඔව්, මං කල්පනා කරේ කාලකාරම් සූත්‍රයේ විදිහට බුදුහාමුදුරුවෝ කියනවානේ උන්වහන්සේ දන්නවා මේක මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒක දන්නවා උන්වහන්සේ. නමුත් උන්වහන්සේ දන්නවා ඒක සිද්ධ වෙන විදිහ. ඒකට එතන කෙනෙක්වත් දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි මේ ධර්මතාවයක් විතර සිද්ධ වෙන ධර්මතාවයක් පමණයි කියන එක මේ තමයි මට නම් එතන තේරෙන්නේ. දැන් මම අහගෙන ඉන්නකොට මට හිතෙන දැන් කියන්න හිතන හේවත් දැන්
ඕදැන් කාලකාරාම සූත්‍රය ඕක මේ කෙටියෙන්ම කියනවා. ඒ වැඩි විස්තර නැහැ. ඒකයි එක ගොඩාක් ගැඹුරුයි කියන්නේ.
දැන් මං කිය මට තේරෙච්ච විදිහ ඒ එහෙමද දන්නේ කියලා දැන් එකක් සාකච්ඡාව යන විදිහ.
ඔව් ම ඒ කියන්නේ දැන් දැකීම විතරක් වුණොත් වෙන සිද්ධිය තව විදිහකට තමයි ඒ කාලකරාම සූත්‍රය විස්තර කරන්නේ කියලා හිතන්න පුළුවන්. දැන් අරකේ කියන වචන වලට වඩා වෙනස් පැත්තකින් හැබැයි මේකම සිද්ධිය.
ඔව් ඒකම සිද්ධිය.
ඔව්. කියන්නේ දැකීම පමණක් වුණත් මොකද්ද தත්ති? ඇසීම පමණක් වුණත් මොකද්ද தත්ති? දැනීම පමණක් වුණත් මොකද්ද தත්ති? ඒක තමයි මං කියේ රාජ්‍යත්ත බහිද්ද බෙදීමක්. එතකොට එන්න විදිහක් නැහැ. ඔව්
කරන්න බෑනේ.
ඔව්. එතකොට ඒවා මේ දැන් අපිට ඒ தත්ත්වේ නෙමෙයි කතා කරන්න ඕනේ. රවට් වුණොත් මොකද වෙලා තියෙන්නේ? බෙදුනොත් බෙදිලා තියෙන්නේ අර මායාවට අහු වෙලා මනසෙන් කරපු මායාව. ତර මනසෙන් කරපු මායාව කියනකොට දැන් මූලිකව අපිට එන්න පුළුවන් අර ඇහකනාසයේ දිව ශරීරයේ කියන ටික ඔක්කොම මේ මනස නැතුව මොකුත් කරන්න බෑ. ආයතන වලට අර්ථයක්වත් දෙන්නේ නැහැ. එහෙනම් ඒ ආයතනවලම දැන් හැයි රූපෙයි කියලා බෙදලා තියෙන්නේ මනසෙන්. එතන මනස කියනකොට අපිට ওই විඥානය කියන එකම දාගන්න වෙනවා.
ඔව් හරියට හරි.
ඔව්. ඒක තමයි මං කිව්වේ අර විඥානයේ මායාකාරය. මොන විඥානේද කියලා නෑ. විඥානයේ මායාකාරය. දැන් චක්කු විඥාන මට්ටම ගත්තත් මායාකාරී ස්වභාවය හැමම තියෙනවා. සෝත විඥානේ මොකද විඥාන හයනේ තියෙන්නේ. ඒ විඥානේ මායාකාරීමයි. ඒ මායාවට අහු වුණොත් අජත්ත බහිද්ද බෙදිලා ඉවරයි. රජත්ත බහිද්ද බව පෙන්නන එකමයි විඥානය කියන්නේ. ඒ නිසා තමයි අසත් රූපයත් නිසා විඥානේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එන විදිහක් නැහැ විඥානේ උපදින්න. ඇසයි රූපෙයි පිහිටියේ නැත්නම් චක්කු විඥානෙට අර්ථයක් නැහැ උපදින්න බෑ. ඇයි? ඒ දෙක පෙන්නන එකමනේ විඥානේ කියන්නේ. එතකොට ඒ මායාවට විඥානෙට නාම රූපය වෙන්නේම පිළිමිබුව වෙන්නේ අපි ඒක විස්තර කරන්න ගියාම තමයි ඕක ඇහැයි ඕක රූපේ කියලා විස්තර දාන්නේ. හැබැයි ඒක පිළිබිඹුව මූලික මට්ටමේ නාම රූපේ. නාම රූපේ දෙපැත්තට කඩලා ලෝකෙට ආйти වචන ටික දාගත්තාම දැන් ඇහැ උපන්නා. අර එතනින් තේරුම් ගන්න නාම රූප පත්‍ය සලායතන. ආයතනය මට්ටමට ඒක පත් වෙනවා. හැබැයි ඕක දැන් කාලපරතර යන්නේ නැහැ. මුලාව එක්ක ওই දෙකම වෙලා ඉවරයි. එතකොට මුලාව නොයදුනක් කියන එකත් එක්ක විතරයි අපිට ඔක කම්පයා කරන්න පුළුවන්. මුලාව යෙදුනක් මේක වෙලා ඉවරයි. දෙපැත්තකට බෙදිලා ඉවරයි. විඥානෙත් හටගෙන නාම රූපෙත් හටගෙන සලආයතනෙත් හටගෙන. ඒක අපිට සංසන්දනයක් කරනවා නම් කරන්න පුළුවන්. මූලාව යෙදුන්නේ නැත්නම් අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් දැකීම කියන මට්ටම දැකීම කියන එකේ ඇහැකුත් නැහැ රූපෙකුත් නැහැ චක්කු විඤ්ඤාණෙකුත් නැහැ. ඇසීම කියන තැන ඇසීමට අයිති නැහැ කනකුත් රූපෙත් කනකුත් ශබ්දෙකුත් සෝත විඤ්ඤාණෙකුත්. අපි ඇසීමට අමතරව එකතු කරපු දේවල් තමයි අර ಜಾති තුන. ඒ ಜಾති තුන අවිද්‍යාව ප්‍රත්‍ය. ඒක
තමයි ලැබෙන්නේ කාලකාරම සූත්‍රයේ කියවන කොට.
හ්ම්.
ඒක තමයි ලැබෙන්නේ. ඇහැකුත් ඇහැ, රූපෙකුත් ඇහැ, චක්කු විඥානෙකුත් ඇහැ. නමුත් මේ සමුනෝගතයක් නේ.
අන්න හරි ඒක පනෝපු දෙයක්. ඒ සිද්ධියට අදාළ නැහැ පනෝපු දෙයක්. එතකොට ඔන්න පැනෙව්වේ මොකෙන්ද කියනකොට මනසෙන් වෙන්න ඕනනේ ඉතින්. ඒක ඒ මනසේ මායාව. එතකොට මේ ඉස්සෙල්ලා දකින්න ඕන පැනෙව්වේ මනසෙන් කියන එක. එතකොට අපිට පුළුවන් අර ආයතන පහෙන්ම මිදෙන්න. මනසෙන් පනෝලා. ඊළඟට මනසෙන් පැනෙව්වේ කොහොමද කියලා හොයනකොට තමයි මේ මනසෙනුත් මිදෙන්න පුළුවන්. එතකොට මනසට පිළිසරණ සතිය වෙනවා. පංච ඉන්ද්‍රියට පිළිසරණ මනස මනසට පිළිසරණ සතිය. ඒ කියන්නේ මනසෙන් මනසෙත්තත් දකින්න තව ටිකක් එහාට යන්න වෙනවා. ඉස්සෙල්ලා දකින්න ඕන මනසෙන්මයි අනිත් ටික පැනෙව්වේ කියවහන් අපිට ඒකකොට ආයතන ගැන වෙන වෙනම හොයන්න ඕන වෙන්නේ නෑනේ. එහා ගැන රූපය ගැන, කන ගැන, ශබ්දය ගැන, නාසය ගැන, ගන්ධය ගැන, ඒව ගැන වෙන වෙනම හොයන්න ඕනේ නෑ. ඔක්කොම මනසේ පැනවීම කියලා දකින්න පුළුවන් නම් ඒක දකින්න බැරි හින්දා තමයි අපි ඒ වයින්ුත් ඉතින් පටන් අරන් එන්න ඕන ටිකෙන් ටික. ඒ ටික අවබෝධ වුණොත් මනසේ පැනවීමයි. එතෙන්ට එන්න පුළුවන් නම් ඊළඟට මනස ඇයි ඒව හදන්නේ? එන පැත්ත බලන්න පුළුවන්. එතකොට තමයි සතිය වුණ වෙන්නේ. ඒක නොනින් බැලීම තුළ විමුක්තිය ඒක නිදෙනවා. ඒක
ගැඹුරට බලනකොට පටිසම්පාද විදිහට මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවය හැබැයි වෙනවා. ආ. මම කිව්වේ ටිකක් ගැඹුරු ටිකක් හිතනකොට ගැඹුරු ටික විදර්ශනා කරනකොට පටිසම්පාද ස්වභාවය තේරෙනවා මේ ඇති කල්හි මේ වෙන ස්වභාවය මේ නැති කල්හි මේ නොවන ස්වභාවය. ඒක ඉතින්
ඔව් දැන් අර මේ ඇති කල්හි මේ වේ කියන එක දැකීම තුල තමයි අපිට Nirodha පැත්තේ හිතා ගන්න පුළුවන්. ඔව්. ඒක මං කේර කම්පයා කරන්න පුළුවන් මෙතෙන්ට විතරයි කියලා. Nirodheට විතරයි කම්පයා කරන්න පුළුවන් අපි හදාගත්තු ටික. ඔව්. හදාගත්තේ මෝඩකමටනේ කියලා දැක්කොත් මෝඩකම නැත්තම්
හේතු දකින්නවා කියන්නේම Nirodhe ශාක්ත වෙනවා කියන එකමයි.
අන්න හරි. ඒකට Nirodhe ශාක්ත වෙන්න නම් ඒක ප්‍රඥාවට ගෝචර වෙන දෙයක්. ඒක වෙන්නේ සමුදේ දැක්ම තුල. සමුදේ තේන්න ඕන අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියලා. මෝඩකම ප්‍රත්‍ය වුණා කියලා. එහෙනම් මෝඩකමට පනෝපු දෙයක්. මේකයි මම කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක් වගේ. ඇහැ කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක් වගේ. රූපය කියන්නේ වතුරේ ඉන්න බල්ලෙක් වගේ. ඇයි? අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ତତ୍ මේ ඇති කල්ලි මේ වී කියන ධර්මතාවේ තේින්නේ. පටිච්ච සමුප්පන්න බව. ඒක දකිනකොට අනිත් පැත්තෙන් සාක්ෂාත් වෙනවා. එහෙනම් මෝඩකම නැත්තම් ඔහ හට ගන්න බෑනේ. ඒ කියන්නේ Nirodhe. ඒ සමුදය දැක්ම තුලමයි Nirodhe සාක්ෂාත් වෙන්නේ. එතකොට එතනින් තව පැහැදිලි වෙනවා. ඇයි මේ බුදුරජාණන් වහන්සේ සමුදය ධම්මානුපස්සී වෙන එක ඒකායන මාර්ගය කිව්වේ? වෙන මාර්ග නැහැ. සතිපට්ඨානේ ඒකායන මාර්ගය කියන්නේ ඇයි කියන එක තව පැහැදිලි වෙනවා. ඒ කෙනෙක්
හදේ අපාවිද්‍යක් තියෙනවා මම හිතන්නේ ඔතන චතුරාර්ය සත්‍යයමයි ඔතන තියෙන්නේ. සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී කියනවා. ඒකත් දුකේ නැතිවීමත් නේ තියෙන්නේ. ඔතන මන්ද මට තේරෙන්නේ හිම තමයි.
ඇයි දුක කියන්නේ?
කියන්නේ පංච උපාදානස්කන්ධෙමනේ.
ඔව් ඇයි ඒක දුකයි කියන්නේ? ඔක මේ අවිද්‍යාවේ මෝඩකමට පනෝපු හින්දා. ඔව්
ඒක තමයි පනෝපු දෙයක් නිසා
තමයි. ඒකට ඒ සමුදය දැක්කොත් විතරයි ඔක දුකයි කියන්න පුළුවන්. මේ මෝඩකමට සකස් කළා කියලා දැක්කොත් විතරයි දුක අවබෝධ වෙන්නේ. නැත්නම් අපි දුකයි කිව්වට ඇයි දුක කියලා දන්නේ?
ඔව් අපි මෙහෙම තව එකක් තියෙනවා. අපි දැන් මේ ආයතන පරිහරණය කළත් මේ හැම ආයතනයක්ම මේ පනෝගත්ත දෙයක්. තියෙන දෙයක් නෙවෙයි පනවගත්ත දෙයක්.
ඒ පනවගත්ත කියලා දැක්කොත් විතරයි මං කියන්නේ ආයතනෙ දුකයි කියන්න පුළුවන්. නැත්නම් ආයතනෙයි දුකයි කියන්නේ.
ඔව්. ඒක කියන්නේ ඔය පනවගත්ත දෙයක් කියන්නේ මේ ඇත්ත ඇත්තටම මේ පවතින දෙයක් නෙවෙයි. ඒක නිසාම තමයි දුක. ඒ කියන්නේ දුක අඩගහලා නේ අරන් තියෙන්නේ. පවතින දෙයක් මේක පනවගත්ත දෙයක් නිසා ඉතින් පනවගෙන ඉඳින් දුක් විඳිනවා.
ඔව්. පවතින කියනකොට අර ස්ථිර පැත්තෙන් නෙමෙයි. ඒ ක්ෂණයටවත්
ඒ
ක්ෂණයටවත් පනවන්න බැහැ. ඒ එතකොට තමයි එහෙනම් මේ පැවැත්ම දෙන්නේ මෝඩකම මත, අවිද්‍යාව මත.
සමායන එතෙන් දැන් ඇත්තටම පනවගත්තු දෙයක් කියන එකත් ඇත්තටම ඒ කියන්නේ අර දැන් අර මොකද්ද මේ අර ස්පර්ශය කවුද වනවන්නේ අර ඒ වගේ කියන්නේ එතෙන්දිත් අපි කියන්නේ ඇත්තටම මේ ආයතනත් කියන්නේ අවිද්‍යාවෙන් හටගත් දෙයක් මිසක් පනවගත්තු දෙයක්ුත් නෙමෙයිනේ. ඒ කියන්නේ අපි පනවගත්තු කිව්වොත් ඇත්තටම ඔය කියන්නේ මේක අවිද්‍යාව ප්‍රත්‍යෙම සකස් වෙච්ච දෙයක් මිසක් ඇත්තටම
ඔක්කොම සකස් වීම තමයි.
ඒ සකස් වීමේ අවිද්‍යාව දකින්නම ඕන.
අවිද්‍යාව දකින්නම ඕන නේද?
ඔව්. සමුදේ.
තේරෙනස.
මොකද දැන් අතන මං කියන්නේ අවිද්‍යාව කියන එක දැක්කේ නැත්නම් දුක කියන දුකයි කියන හේතුවක් නැහැ. දෙයක් පෙනෙවුවා හරි ඇති වෙලා නැති වෙනවා හරි කිව්වට ඇති වෙලා නැති වුණාට අපිට මොකද්ද තියෙන දුක? ඇයි දුකයි කියන්නේ? අන්න අතන තමයි මං ওই දුක්ඛ ආර්ය සත්‍ය දකින්නේ. හටගත්තේ දුක පවතින්නේ දුක නැති වෙන්නේ දුක කියන පැත්ත. එහෙම නැත්නම් සංඛාර දුක්ඛ කියන එක.
ඔව් මේ හැමදේම සංකත සකස් වීම නිසා හේතු නිසා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවයක්නේ.
ඒ එහෙම වුණාට මොකටද?
මේ හටගත්ත හේතු ඒ හටගත්ත හේතුව නැති වෙන්නේ නැතු වෙනම දෙයක් නෙවෙයි ඒ හට ගැනීමම නැති වෙන දෙයක්. නිරෝධ පැත්ත බලනකොට
හට ගැනීම නැති වෙනවා නම් මං අහන්නේ ඇයි දුක් වෙන්නේ මොකටද?
හට ගැනීම නැති වෙනවා කියන්නේ ඒක දැන් කිව විදිහට පනවගත්ත දෙයක් නේද? තු මේ අවිද්‍යාව නිසා අපි ගන්න කරන්නේ මේක හේතු නිසා ඇති වෙලා හේතු නිරෝධය යංකින්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම කියන ස්වභාවය දන්නේ නැහනේ.
නෑ මං කියන්නේ හේතු නිසා හට ගන්නවා කියලා දැක්කා කියමුකෝ.
ඔව්.
දැන් ඔකට මං ගන්නෙ ඔන්න දැන් අපි කෑමක් හදනවා. ඒකක් හදනවා කියලා හිතන්නකො. දැන් අපි දන්නවා හොඳටම තේක හැදුනේ හේතු නිසා. නේද? හේතු නිසා හැදුනා කියලා දන්නවා. හේතු නැත්තම් හැදෙන්නේ නැහැ කියලා දන්නවා. දැන් තේක දුකද? ඒතර මේ හේතු නිසා හටගන්නවා කිව්වට දුක කියන එකක් කියදෙන්නේ නැහැ නේ. අවිද්‍යාව මෝඩකම කියන එක ප්‍රත්‍ය වෙන බව දැක්කොත් විතරයි ඒක දුකයි කියන්න පුළුවන්. එහෙම නැත්නම් දුකයි කියන්න හේතුවක් නැහැ. හේතු නිසා හටගත්තට ඉතින් දුක.
එහෙම නැත්නම් දුක හිතෙන් දැක්කේ එහෙම කියලා දුකයි දැක් දන්නේ නැහැ.
ඒක තමයි මං කියන්නේ. දැන් තේරෙනවද හේතු නිසා හටගත්ත කිව්ව පලියටම එතන මෝඩකම හේතුවක් කියලා දැක්කේ නැත්නම් එහෙම දුකයි කියන්න හේතුවක් නැහැ. අපි වෙන හේතු ටිකක් හොයාගන්නවා මේ හේතුින්ද මේක. එතන අපේ අර මෝඩකම කියන පැත්ත, අවිද්‍යාව කියන පැත්ත දකින්න දක්ෂ වුණේ නැත්නම් ඊළඟ ප්‍රශ්නේ තමයි හරි හේතු නිසා හටගත්ත හේතු නැත්නම් ඔබ නැතිලත් යනවා. ඒක දුකක් කියලා දෙයක් නැහැ නේද?
හේතු ඇතුළෙන් හේතුවක් දකින්න ඕනේ නේද?
ඔව් දැන් අපි දැන් ගහකට පොර දාලා ගහක් හදනවා. ඉතින් හේතු නිසා මේක හට ගන්නවා. ඉතින් ඕකේ දුක් වෙන්න දෙයක් නැහැ නේද? මොකද හේතුෙන් හටගත්ත කියලා දුක. හේතු නැත්තම් හටගන්නේ නැහැ කියලා දන්නවා. ඉතින් දුක මොකද්ද? ඒතන දුක්ඛාරය සත්‍යයක් නැහැ. දුක්ඛාර සත්‍යයට එන්න නම් ඔය හේතු හොයාගෙන යනකොට අවිද්‍යාව දක්වාම යන්න වෙනවා. අවිද්‍යාව දක්වා එන්න බැරුව ඊට කලින් හේතු වලින් නැවතුනොත් එහෙම මම කියන්නේ දුක අවබෝධ වෙන්නේ. හේතුඵල බව අවබෝධ වෙයි. හේතුඵල බව අවබෝධ වුණාට දුක අවබෝධ වෙන්නේ. දැන් හාල් වලින් බත් හදනවා කියන්නකෝ. හාල් තඹල බත් හදනවා. ඒකට අපිට හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා. ඒකේ දුකක් තියෙන්නේ නැහනේ හේතුඵල දැක්කට. නේද?
දුක කියන්නේ මොකක්ද ඒක?
ආ ඒක තමයි මම අහන්නේ. දුක කියන්නේ මොකක්ද? දැන් දුක කියන එකේ සංඛාර දුක්ඛය කියන්නේ කියන්නේ මොකක්ද කියන එක තමයි මේ හොයන්න ඕන. සංඛාර දුක්ඛය කියන්නේ
දැන් අපි ගමුකෝ ප්‍රථම ධර්මදේශනා ධම්මචක්ක සූත්‍රයේ ඒකෙදි කියනවානේ දුක එකේ මොකක්ද කියලා.
ඔව්. කියන්න බලන්න. මොනවද කියන්නේ? ජාති ජරා
ආලක්ම කියලා අන්තිමටම කියන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා.
ඔව්. එතකොට?
එතකොට දැන් ඔය තේකක් හදනවා කියලා කියවද ඉස්සෙල්ලා? තේක හදන තැනදී අපි තේකක් කියලා අපි දැන ගැනීමක් නේද
තියෙන්නේ?
තේකක් කියලා. අපි ඒක අපි දැන් මේ හිතට පමුණගෙන නේද මේ අපේ මේ තේර සුර නිසා මේ අපි දැන් මේකට තේක කියලා නමකුත් දීලා තියෙන්නේ.
ඔව්.
නේද?
ඔව්.
එතකොට දැන් අපි එතන තියෙන දැනගෙන අපි එතන බලන්නුනේ දැනගැනීමක් නම් එතන පංච උපාදානස්කන්ධයක් තමයි වැවෙලා තියෙන්නේ ඒක දැනගන්න.
එතෙන්ද රූපයක් ඇසුරු කරානේ අපි.
ඔව් ඒක තමයි මම කියන්නේ පංච උපාදානස්කන්ධය.
ඔව් එතන රූපය.
වැවෙලා කියන්නේ.
වැවෙලා
කියන්නේ. දැනගන්න එතන රූපයක් වෙයි.
නැත් වැවෙලා.
නාවක් වෙයි.
ඔකම එතන රූපයක් අපි ඇසුරු කරානේ. තේකක් කියලා රූපයක් ඇසුරු කරානේ. ඉතින් දුකක් නේද ඒක?
ඒක තමයි මම කියන්නේ. එතන යෙදෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි යෙදිලමයි අපි දැනගන්නේ. ඒකයි මම කිව්වේ දුක කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට දැන් අපි එතන දැනගන්නේ රූපයක් දැනගන්නවා. ඒ තුන ඇති වෙන වේදනාව ද වේදනාව කියන්නේ තේක රසයි හරි රස නැහැ හරි කියලා අපිට කැමැතියකම තියෙනවද වේදනාව සැප දුක් ඒක දැනගන්නවා. ඊට පස්සේ අපි මේක සංඥාව දැනගන්නවා. මේක මේ වගේ එක උණුද සීතලද එහෙමත් දැනගන්නවානේ. ඊට පස්සේ අපි ඒකේ සංස්කාර කරනවා. මොකද මේ 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 වගේ තේකක් ලැබුණා නම් හොඳයි, මේ වගේ තේකක් තිබුණා නම් හොඳයි, මේක ගුණයි අගුණයි කියලා අපි ඒ වගේ සංස්කාරත් කරනවානේ. තමයි සංස්කාර කරනවටත් වඩා තව එක පෙර අරගෙන අපි සංස්කාරත් කරනවානේ. මම දකින්නේ දුක කියන ගන්නේ එතන. මන්ද නේ මම වැරදි වෙන්නේ මේක.
ඔව් දැන් මෙහෙම හිතන්න ඒ පහම හැදුවා කියන්න. රූපය වේදනාව සංඥාව සංකාරේ විඥානි පහම හැදුනා.
ඔව්
දැන් ඒක දුකයි කියන්නේ. අයි පොතේ තිබුණ හින්දාද දුක කියන්නේ
ඒක. නේද දැන් අපිට දැන් ඇත්තටම ඇති දෙයක් නෙවෙයි මේක. ඇත්ත වශයෙන්ම සත්‍ය තියෙන දෙයක් නෙවෙයි. අපි මේ මුලාවක් තුල ඉඳගෙන නෙවෙයි ඔක්කොම දැන් මේ කරන්නේ.
ආන්න ඒ කතාව දැන් තව එකක් නේ. අන්න ඔය මුලාව මතයි මේ ටික හටගත්තේ කියන එක වෙනම දැක්මක්. අන්න ඒ දැක්මට ආවේ නැත්නම් ඕක දුකයි කියන්න බෑ.
අන්න හරි.
ඒ ඔය කියන්නේ මුලාව නැදක ඒක පිළිගැනීම තමයි එතන. කියන්නේ ඒ කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් ලෝකයේ මට්ටමින් කියන්නේ දැන් දුක්ඛ හරි විපරිණාම දුක්ඛය හරි කතා කරනකොට ඒක ඇත්තටම සැපකට සාපේක්ෂව දුක්ක් ගැන කතා කරන්න පුළුවන්. ඒ මම හිතන්නේ සංස්කාර දුක්ඛය ගැන කතා කරද්දී සැපකට සාපේක්ෂව දුක්ක් ගැන කතා කිරීමක් නෙවෙයිනේ. ඒ කියන්නේ එතෙන්දී මේ සකස් වෙන සකස් වීම නොදැකීමම තමයි මේ අවිද්‍යාව නිසා මේ දුක ලක්ෂණය තමයි බුදුහාඳුර අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ ඒ කියන්නේ දුකක්මයි හටගන්නේ, දුකක්මයි නැති වෙන්නේ කියන එකමනේ පෙන්වන්නේ. මේ කියන්නේ ඇත්තරම කියන්නේ එතන සාපේක්ෂවවත් කතා කරන්නේ ඇත්තම අමාරු නේද එතන.
නෑ පංච උපාදානස්කන්ධයක්ම ඇති වෙන්නේ. පංච උපාදානස්කන්ධයම නැති වෙන්නේ.
ඔව් ඉතින් පංච ඔව් ඒ කියන්නේ සංකීතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කිව්ව එක. එහෙම නැත්නම් දැන් ලෝක කියන්නේ මේ සංකත ස්වභාවයම ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේක නොදැකීමම අවිද්‍යාවපත්තෙන් සකස් නොවන ස්වභාවය නොදැකීමම
දුක දුක කියන එක නේද පෙන්වන්නේ ඒකනේ
මට හොඳ අදහසක් ආව ඇතින්දි දැන් බලන්න පටිච්ච සමුප්පාදයේ මුල මොකක්ද අවිද්‍යාව අග මොකක්ද දුක හරි
ඔව්
පටිච්ච සමුප්පාදයේ මුල මොකක්ද අවිද්‍යාව අග මොකක්ද දුක දුක
දුකටනේ හේතුව හෙවෙන්නේ
ඔව් දුක හේතුව හොයාගෙන ගියොත් අන්තිමට ඉතුරු වෙන්නේ අන්තිමට එන්නේ අවිද්‍යාවනේ
ඔව්
හරිද ඉතින් එතකොට ඒ තේරුණානේ ඒකට වෙලාවක් කාලයක් නැහැනේ මේකට එතකොට කොතන හරි දුකක් තියෙනවා නම් ඒක අවිද්‍යාව. එහෙම නැත්නම් අවිද්‍යාව තියෙනවා නම් දුක. හරි?
හරියටමනේ.
ඔව්. ඔව්. එතන මං මතු කළේ දැන් අවිද්‍යාවට එන්න කලින් හේතු ටිකක් දකින්න පුළුවන් නේ. දැන් වන්න දුක කියන එකට ආසන්නම හේතුව මොකද්ද? ජාතිය. ජාතියට ආසන්නම හේතුව භව. භවයට ආසන්නම හේතුව උපාදානෙ නේද?
තෙන් ඔ
අන්න ඒ හරියෙන් නැවතුනොත් අපි අවිද්‍යාවට යනකම් යන්නේ නැතුව
දැන් අවිද්‍යාව කියන්නේ යන්නේ නැහැ නේද දැන් මහනිදාන සූත්‍රයෙන් පටන් ගන්නේ නාම රූප වලින් විතරනේ නේද පටන් ගන්නවා කියන්නේ පටන් ගැනීමක් නෙමෙයි එතන අවිද්‍යා සංස්කාර කියන එක කියවෙන්නේ නැහැ එතන තියෙන්නේ නාම රූප විඥාන විඥාන නාම රූප වටේන්නේ එතන
ඔව්. 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 ඒක හරි. දැන් මේක තේරුම් ගන්න කොන්න දැන් දුක කියන එක දුක කියන එකක් තියෙනවානේ. දුක හටගත්තේ ඇයි? ජාතිය නිසා. ජාතිපච්ච දුක. හරි? දැන් ජාතිපච්ච ජරා මරණ කියන එක අපි දුකයි කියලා මේ අපි සාමාන්‍ය ලෞකික විදිහෙන් දුකයි කියලා හිතනවා. හැබැයි දැන් අර ඉස්සෙල්ලා කියවන ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන ජාතිපි දුක්ඛා කියලා. ජාතියක් දුකයි කියනවා. හැබැයි දැන් අපි ජාතිය නිසා මේ දුක් ගොඩක් හටගත්තා කියලා එකකුත් කියනවා. ඒ ජාතිපච්චය නේද? ජරා මරණ. දැන් ජරා මරණ දුකයි කියමුකෝ. ඇයි ජාතිය දුකයි කියන්නේ? ජාතිය නිසා දුක හට ගන්නවා කියන එක එකක්. ඒ එහෙම නෙමෙයි. ජාතියක් දුකයි කියනයි ජාතිය දුක කියන්නේ. ඕකම තව ස්ටෙප් එකක් ගියොත් භවපච්චය ජාති කියනවා. දැන් භව කියන එකක් දුකයි. ජාති කියන එකක් දුකයි. දැන් එහෙම කියලා නැති වුණාට ඒක හොයා ගන්න ඕනේ. එතකොට කවුරු හරි ඇහුවොත් ඉතින් ඒක මොකද්ද දුකයි? ඇයි දුකයි කියන්නේ? නැත්තම් ඔය මේ පටිච්චසමුප්පාදේ ඕන තැනකට දාලා ඒ තියෙන කරුණ දුකයි කියන්නේ ඇයි කියන ප්‍රශ්නේ ඇහුවොත්. ඒක දුක නෙවෙයිද නැත්තම් දුකයිද දුක නම් ඇයි දුක? කියන එකට අපි එන්න ඕන. ඒවා දුකයි කියන එක පිළිගන්නවා ඇතිනේ නේද?
ඔව්.
මං අහන්නේ ඇයි දුක කියලා. නමට දුකයි දැන්.
මට මතකන්නේ අර මේකම කාලකාරම සූත්‍රය ඒකමයි වගේ විතර එන්නෙම. මනසින් මනසටම
පවුන. ඔව් මොකක් ආවත් ඇයි මේක දුකයි කියන්නේ? දැන් අපි අර ඉස්සෙල්ලා පංචපාදයෙන් රූපය දුකයි කියන. ඇයි දුකයි කියන්නේ? වේදනාව දුකයි කියන්නේ. ඇයි දුකයි කියන්නේ? දුකයි කියන්න හේතුවකුත් තියෙන්නේ නැහැ. මේ පංච ප්‍රධාන ස්කන්ධය දුකයි කියලා පොතේ තිබුණා කියලා දුකයි කියන්න පුළුවන්. ඒක එක හේතුවක්. හැබැයි ඒක පොතේ තියෙන දුක මොසක් අවබෝධ කරපු දැනුන දුකක් නෙවෙයි. දුක අවබෝධ කරන්න තියනනේ පරිඥය. ඒකට මේක දුකයි නම් ඇයි දුක?
එතෙන්දී ඒ කියන්නේ දැන් මේ මොනම දැන් ජාතිය හරි භවය හරි මොනම අංගයක් ගත්තත් මේ හැම එකක්ම අවිද්‍යාව නිසාම අවිද්‍යාව ඇතිකල ඇති ධර්මතාවන් ඒ කියන්නේ ඒවා ඒ හැම එකක්ම සංස්කාරමනේ
අන්න අතන තමයි දැන් ඒ අවිද්‍යාව ඇති බව අපි වෙනම නුවණකින් හොයාගන්න ඕනනේ අවිද්‍යාව නිසායි මේක හටගත්තේ කියලා ඒ නුවණට ගියේ නැත්නම් එහෙම
කෙනෙකුට ඔබ දුකයි කියන්න බෑ. නිකා විද්‍යාවෙන් සකස් කරපු දෙයක් කියන එක දැකීම තුලයි එමත්යි ඔබ දුකයි කියන්න පුළුවන්. ඒකයි මේ සංඛාර දුක්ඛය කියන්නේ. නිකම්ම හේතු නිසා හටගත්තු හින්දා දුකයි කිව්වට බෑ. ඒ හේතු ප්‍රත්‍යවල අවිද්‍යාව පෙන්වෙන්නේ නැත්තම්. ඒක මම අර කියන්න හැදුවේ. දැන් හාල් නිසා බත් හටගන්නවා කියන එක හාල් හේතුවක්. ඉතින් හේතුවකින් තමයි බත් හටගත්තේ. එහෙම කිව්වයි කියලා හේතුවකින් හටගත්තා කියලා බත් දුකයි කිව්වට ඒක දුකයි කියලා කියන්නේ නෑ. හේතු නිසා හටගත්ත ඒ හින්දා දුකයි. මේ හේතු නිසා හටගත්තටයි දුකයි. හේතු නිසා තමයි හටගන්නේ. ඇයි දුක? ඇත්තට ඇයි දුක කියනකොට එන්න ඕන අපිට ඒ දුක පිරිසිඳ දැකීම තුලදී මේක අවිද්‍යාව මුල් වෙලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේව හටගත්ත කිව්වොත් අවිද්‍යාව ප්‍රත්‍යෙනුයි හාල් අවිද්‍යාව ප්‍රත්‍යෙනුයි බත් කියලා කිව්වොත් එතකොට හාලුත් දුකයි බතුත් දුකයි. එහෙම නැත්නම් හේතුඵල සම්බන්ධ විතරක් දැක්කට අවිද්‍යාව දැක්කේ නැත්නම් මුලාව දැක්කේ නැත්නම් දුකයි කියන්න හේතුවක් නැහැ. පැහැදිලිද මම කියන එක?
ඔව් පැහැදිලි.
දැන් දුක පිරිසිඳ දකින්නවා කියන්නේ හේතුඵල සම්බන්ධය දකින්නවා විතරක් නෙමෙයි. හේතුවත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඵලයත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ධර්මතාවය දකින්න ඕනේ. හේතුවට අවිද්‍යාව ප්‍රත්‍ය වුණා නම් අනිවාර්යෙන් ඵලයට අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවනේ. දැන් කෙනෙක් දැක්කේ නැත්නම් මේ අවිද්‍යාව ප්‍රත්‍ය ඊට කලින් ඒක උඩ හැදුන අනිත් හේතු ටික දැක්කට ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍යයට යන්නේ නැහැ. මොකද දුක්ඛාර්ය සත්‍ය නැහැ. ඒක තමයි මම අර අහන්න හැදුවේ. අර දැන් පටිච්ච සමුප්පාදෙන් දැන් දුක ජාතිය නිසා දුකයි කියනවා. ඒ අර දුක ජරා මරණ කියනකොට අපිට සම්මතෙන් දුක කියලා හිතුණාට ආරේ දුක එතන දැකලා නැහැ. ඒක අහුවෙනවා දැන් ඇයි ජාතිය දුකයි කියන්නේ කියන එක හොයන්න ගියාම.
හට ගැනීමම දුක.
හට ගැනීමම දුකයි කියන්නේ ඇයි? ඉතින් හට ගන්න හැම එකම දුක නෑනේ.
ඉතින් හට ගන්නකොට චරාවට යනවා, ව්‍යාධීට යනවා, මැරෙනවා.
ඒක
දෙන්නේ ඔක්කොම
ඉන්නේ. ඒක ලෝකෙට අයිති දුක.
ඔව්.
ඒක ලෝකෙත්තර දුක නෙවෙයි.
දැන් අපි ජරා මරණය කියන එක දකින්නවනම් ජරා මරණය ජාතියත් එක්කම දකින්න ඕනේ. ඒක හරියට දකින්නවනම් ඒ කියන්නේ අතර අපිට කවදා ජරා මරණය දැන් ජරා මරණ ජරාම් ජාතිය ඇති කල ජරා මරණය කියන එක අපි දකින්නවද? අන්න ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ. කියන්නේ දැන් අපි කියන්නේ ඉපදිච්ච කෙනා මැරෙනවා කියන එක ලෝක මට්ටමින් හරි ලෙඩ වෙනවා. ඒ මේ ජරා මරණය කියලා මට දැන් මොන හරි යමක් පනවන්න පුළුවන්. ඒ එතන ජාතිය තියෙනවා කියන එක අපිට දකින්නවා නම් අන්න එතනම අපි නිවිල. ඒක මේ සමාන සෝතාපන්න වෙලා එතනම
ඒක තව ටිකක් මං ප්‍රශ්නේ පැහැදිලි කළොත් දැන් ජාතිය දකින්න නැතු අපි හිතමු දැන් පොඩි ළමෙක් ඉන්නවා පුතෙක් හරි දුවෙක් හරි ඉන්නවා දැන් එයා ලෙඩ වුණොත් දුකයි එයාට මොනවා හරි වුණොත් දුකයි හරි එහෙම නොවුනොත් එහෙම ඒක දුකයිද මේ වෙලාවේ ලෙඩක් නැහැ අපි දරුවා නිසා හම්බ සතුටක් විඳිනවා. දැන් මොකද්ද දුක?
සතුටයිගෙන හිතාගෙන විඳිනවා ඉතරයි.
මම ඒක තමයි ඔය කතා කළේ ලෝකෙට අයිති එක කියන්නේ.
මම මේක මේ විදිහට දකින්නවා. ඔය එක විදිහට හැම සකස් කරන එකක්ම දුකක් කියලා ගන්න බෑ. මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ දෙක සැපකුත් තියෙනවා කියන එකක් කියලා තියෙනවා. දැන් මෙහෙම මම ගන්නෙ මෙහෙමයි. දැන් අපිව බල්ලා ගන්නෙ මොකද බල්ලා ඒ දඬු උඩින් යනකොට තව බල්ලෙක් වතුරේ හටගත්ත බවක් දන්නේ නැතිකම නිසා එතකොට බල්ලෙක් ඉන්නවා කියලා ඒ බල්ලා ඉඳගෙන අර බල්ලට බුරනවා බුරනවා දඟලනවා හැමදේම කරනවා. මේක බලාගෙන ඉන්න මත්ත අර බල්ලා ගැන විශාල කනගාටුවක් ඇති වෙනවා. ඇයි කනගාටුව ඇති වෙන්නේ? මම දකින්නවා එතන තියෙන මේ බල්ලා මේ මායාවට අහු වෙලා, මේ බල්ලා දන්නේ නැහැ අතන තියෙන්නේ මොකද්ද කියලා. ඒ සකස් කරගත්ත දුක අන්න ඒ වගේ අපි කවුරුත් අපිට පේන්නේ නැහැ අපි කරන වැරද්ද. ඒ සකස් කරගත්ත දේ අපි හැමතිස්සෙම දකින්න යනවා, සැප පැත්තක් හරි හොඳ පැත්තක් හරි. නමුත් අපි දුවන්නේ, අපි කවුරුත් දුවන්නේ හැමතිස්සෙම අර බල්ලා දියට බුරන්න වගේ මායාවක් පස්සේ අපි දුවන්නේ. ඒකත් ඒක තමන් තුළින් නොදැක්කට අනිත් අය තුළින් අපිට දැක ගන්න පුළුවන් කමක් තියෙනවා. හුඟක්ම වෙලාවට මිනිස්සු හැසිරෙන හැටියට, සතුන් හැසිරෙන හැටියට විශාල කනගාටුවක් දුක් වෙනවා.
ඔය පත්මා කියපු එක මම පොඩ්ඩක් හදන්න ඕන. ඔය වචන කියද්දි සමහර විට හිතේ එකක් තියෙන්නේ, වචන වල තව එකක් කියවෙන්නේ. පළවෙනි එක තමයි පටන් ගන්නකොටම කිව්වා හැම සංස්කාරයක්ම දුකයි නෙවෙයි කියලා. එහෙම එකක් බුද්ධ දේශනාවේ නැහැ. බුද්ධ දේශනාව තමයි සබ්බේ සංඛාරා දුක්ඛාති. මේක තේරුම් ගන්න. එතකොට
ඒක හරි.
සියලු සංස්කාර දුකයි. එහෙම කියලා නැහැ කියලා කියන්න එපා. ඒක අපිට තේරෙනවද නැද්ද කියන එක වෙන කතාවක්. අපි මූලික ධර්මතාවයේ සියලු සංස්කාර දුකයි කියන එක දකින්නයි මේ මාර්ගය වඩන්නේ, ප්‍රඥාව වඩන්නේ. හැබැයි අර වා කිව්වා වගේ සමහර දේවල් වල ආස්වාදයක් තියනවා කියලා තියනවා. කාටද ආස්වාදෙ තියෙන්නේ? ලෝකයාට. ඒ කියන්නේ අත්අවබෝධ කරපු කෙනාට නෙවෙයි. හරි. එතකොට තේරුම් ගන්න, ඒකෙන් කියන්නේ සංස්කාරවල ආස්වාදි තියනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මේ මෝඩකමට ඉන්න අයට ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත දැකලා නැහැ. ඒ කියන්නේ ආස්වාදි කියලා හිතනවා. ඔකට අර උපමා දීලා තියන්නේ අර ඒකේ දැන් කකුළුව අර වතුර රත් වෙනකන් මේක සැපයි කියලා කියනවා වගේ යන්නේ. ඒ වගේ මේ දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක තුල සතුටක් විඳිනවා. එයා ඒකේ දුකක් නෙමෙයි විඳින්නේ. බල්ලෙක් ඉන්නවා කියලා දැන ගැනීම සතුටක් එයාට. ඊට පස්සේ බල්ලා එක්ක තරහ වෙන එක වෙනම එකක්. බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න ස්වභාවය උගෙමත් තමයි ඒක සැපක්. ඒක තමයි ඒ ආස්වාදය කියන්නේ. හැබැයි ඒ ආස්වාදය තියෙන්නේ නොදැනීම මත. දැන් අපි දැනගත්තට බල්ලා දුකක් සකස් කරගෙන කියලා බල්ලාට තේරෙන්නේ නැහැ මේ දුකක් කියලා. හරි. එතකොට මේ ලෝකෙට අයිති මට්ටමට මේක තේරෙන්නේ නැහැ. ඒක මොකද ලෝකෙට අයිති මට්ටමේ තියෙනවා මේ දුක දැනගන්න මට්ටම තමයි ඒ දෙක තමයි අර දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි කියන ටික. දැන් ඒක ඉඳන් කතා කළොත් මේ ආර්ය දර්ශනේ තේරෙන්නේ නැහැ. එනිසා තමයි මම ඇහුවේ දැන් අර සාමාන්‍ය දරුවෙක් ඉන්නවා. එයාට ලෙඩක් හැදිලා නැහැ. එයා හොඳට ඉන්නවා. ඒතන දුකයි කියන්න බෑ සාමාන්‍ය ලෝකයාට. මොකද ඒකේ ආස්වාදයක්මයි පේන්නේ. ඒකේ දුක අවබෝධ කරගන්න නම් ওই දුක ආර්ය සත්‍යයට යන්න වෙනවා. ඇයි දරුවා දුකයි ඒ දුක පිරිසිඳ දකින දුක්ඛාර සත්‍ය කියන තැනට යන්න වෙනවා. ඒකට දකින්න ඕන දරුවා කියන එක දැන් අපෙන්දී ඒක කියන්න කලින් අර අනිත් ඒවාටත් දාලා බලන්න. ආ ඉපදුන හින්දා දුකයි කියලා හරියන්නේ නැහැ එතෙන්දී. ඒක ගැළපෙන්නේ නැහැ. මෙතෙන්දී එන්න ඕන දරුවා දුකයි කියන්නේ දැන් එතන හොයා ගන්න වෙනවා මෙතන මේ සංඛාර දුක්ඛය කියන එක. ඒ කියන්නේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි වලින් හොයන්න ගියට එතන දුක තේරුම් ගන්න බෑ. ඒකට මේ දුක්ඛ ආර්ය සත්‍යයට යන්න නම් හැමතිස්සෙම සංඛාර දුක්ඛය කියන එකට යන්න ඕන. සංඛාර දුක්ඛය කියන එකට යන්න කරුණු තුනක් තියෙනවා. එකක් තමයි සංඛාරයක් බව දැනගන්න ඕන පළවෙනි එක. කොහොමද සංඛාරයක් බව දැනගන්නේ? ඒක හේතුප්‍රත්‍ය අඳුර ගන්න වෙනවා. සමුදය අඳුර ගන්න වෙනවා. ඒකයි මේ සමුදය ධම්මානුපස්සී වෙන්න කියන්නේ. සමුදය දැක්කොත් මේ හේතු නිසයි ඔය ඵලය කියන තැනට එන්න ඕන.
එතකොට දරුවගේ ඉපදීම අපි අර මව් කුසෙන් ඉපදීමට දාලා හරියන්නේ නැහැ. මොකද ඒ ඉපදීම දැන් නැහැ. ඊට අපි මේ මහතේ ඉපදීමක් ගන්න වෙනවා. හරි. ඒකට සම්මත ඒ ಜಾති කියන එක නෙමෙයි මේ ಜಾති කියන්නේ. මේ දරුවා කියන එක මේ මහතේ දරුවා කියන එක උපදින්න ඕනේ. උපදුනේ කොහොමද? ඒ ඉපදීම නිසාමයි මේ මහතේ දරුවා ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ ඉපදීම තුළ මේ කියන්නේ සමුදය හොයාගන්න වෙනවා. එතකොට සමුදය තියනකන් විතරයි ඵලය කියන නුවණට එන්න ඕන. සමුදය යෙදුන්නේ නැත්නම් ඵලයක් පිහිටන්න බෑ. අන්න ඒ ධර්මතාවය දකිනකොට දැන් සංකත විතරක් නෙමෙයි මේක පටිච්ච සමුප්පන්නයි කියලා පේනවා. ආම හැබැයි දුකයි කියන එක පේන්නේ නැහැ. දුකයි කියන එක පේන්න නම් ඒ සමුදය තුළ අවිද්‍යාව ප්‍රත්‍ය වුණ බව දකින්න ඕන. නැත්තම් මෝඩකම යෙදුණ බව දකින්න. ඒතර මෝඩකමින් දෙයක් හටගත්තා නම් දැන් දුකයි කියන එක සාධාරණයි. නිකම්ම හේතුවකින් ඵලයක් හටගත්තා කියලට දුකයි කියන්න බෑ. මෝඩකමින් අවිද්‍යාවෙන් දෙයක් සකස් වුණා කියන මට්ටමට ගියොත් විතරයි මේක දුකයි කියන්න පුළුවන්. අවිද්‍යාවට යන්න කලින් දැන් ජාතිය නිසයි මේක කිව්වට මොකද්ද දුක? නැත්නම් භව නිසයි මේ හටගත්තේ. ඒක මොකද්ද දුක කියලා අහන්න පුළුවන්. නැත්නම් උපාදාන නිසයි භව. ඒක උපාදාන නිසා තමයි භව. ඉතින් ඒක දුක මොකද්ද? දුක කියන තැනට එන්න නම් ඔය හැම එකේම අවිද්‍යාව යෙදුණා, මෝඩකම යෙදුණා කියන තැන දකින්න දක්ෂ වෙන්න ඕන. ඒකට අර පටිච්ච සමුප්පාදේ අපි සමුදේ හොයාගෙන හොයාගෙන යන්න වෙනවා අවිද්‍යාව දක්වාම, මෝඩකම දක්වාම. ඒකට යම් කිසි දෙයක් පැනෙව්වේ මෝඩකම මත කියලා දැක්කොත්, දරුවා පැනෙව්වේ මෝඩකම මත කියලා දැක්කොත්, ඒ පැනවීමම දුකයි කියන තැනට එන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අර ලෝකෙට අයිති මට්ටමින් හාරන්න ගිහිල්ලා ඔක මේ උත්තර දෙන්න බැරි වෙනවා. ඒකට යම් කිසි දෙයක් අවිද්‍යාවෙන් හටගත්තා කියන තැනට එනකන් දැක්කොත් විතරයි අන්න දැන් සංඛාර දුක්ඛය කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒකට සංඛාර දුක්ඛය කියන එකේදී සංකාරයක් කියන්නේ ඇයි හේතුප්‍රත්‍යයෙන් හටගත්තු හින්දා. හේතුප්‍රත්‍යයෙන් හටගත්ත කිව්වට හේතු අපිට හම්බ වුණ හේතු වල අවිද්‍යාව තාම නැති වෙනවා. යම් කිසි මොහතක හේතුප්‍රත්‍ය තුල අපි ආයෙ බලාගෙන යනකොට අවිද්‍යාව හම්බ වුණොත් එදාට තමයි කියන්න පුළුවන් එහෙනම් ඔය හටගත්තු දේ දුක කියලා. අවිද්‍යාවෙන් සංකාරයක් වුණා කියලා කියන්න පුළුවන් නම් විතරයි සංකාරේ දුකයි කියන්න පුළුවන්. දැන් අපි සමහර සංකාරවල අවිද්‍යාව දැක්කේ නැත්නම් එහෙම ඔන්න අපිට ප්‍රශ්නේ. ආ මේ සමහර සංකාර දුක නෑනේ. සමහර සංකාර විතරයි නේ දුක. අනේ මතේට යන්නේ දැන් සබ්බේ සංකාරා දුක්ඛා කියන එක දකින්න නම් සබ්බේ සංකාරා අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දකින්න වෙනවා. තේරුම් ගන්න අපි ලෝකය කියලා දෙයක් කියනවා නම් ඒ ලෝකේ තමයි ඒ ජාති පහට කෙටි කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. මේ පහම සංකත ධර්ම සකස් වුණ දේවල්. ඊළඟ එක මේ පහම පටිච්ච සමුප්පන්න ධර්ම. හේතුවෙන් ඵලය වෙන් කරන්න බෑ කියන එක තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. සමුදයෙන් වෙන් කරන්න බෑ. තුන්වෙනි එක තමයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක. අතරන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දැක්ක දවසට තමයි ඒ ඥාති පහෙන් මොනවා කිව්වත් ඔක දුකට යටත් වෙලා. තමයි ඉස්සලා රූපේ දුකයි කිව්වට ඇයි රූපේ දුක? අපිට රූපේ දුක කියන එක ආර්ය සත්‍යයෙන් දකින්න නම් ওই රූපේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන තැනට එනකන් සමුදේ බලාගෙන යන්න වෙනවා. එතකොට ඒ සංකතයි කියන එකයි පටිච්ච සමුප්පන්න කියන එකයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන ඒ ಜಾති තුනම හරි වැදගත්.
තේරුම් ගන්න අජ්ජත්තායතනත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාපත්ති. බහිද්ධායතනත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. දැන් අපි ගොඩක් වෙලාවට ඔන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක අමතක කරනවා. අපිට තියෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දැක්කේ නැත්නම් සංඛාර දුක්ඛ කියන එක අවබෝධ කරන්නේ නැහැ. අපේ අනිත් පැති වලින් තමයි දුක හොයන්න යන්නේ. ඒ වුණාට ඒ දුක පැහැදිලි කරන්න බැරි වෙනවා. මේ කම්ම හේතුන්ගෙන් හටගත්තු නිසා දුකයි කිව්වට මට නම් ඕකේ දුකක් පේන්නේ නැහැ. හේතුන්ගෙන් හටගන්න එහෙනම් හැම එකම දුක වෙන්න ඕන. ඒත් අපි කැමති දෙයක් හේතුන්ගෙන් හටගත්තොත් අපිට දුක නැහැ. ඇයි ඒක දුක වෙන්නේ? අපේ සංඛාරා දුක්ඛා කියන එකට ඇයි ඒක යටත් වෙන්නේ? එතන තේරුම් ගන්න ඕන දයාගේ මයික් එක ඕන් වෙලා මියුට් කරගන්න. සබ්බේ සංඛාරා දුක්ඛා කියන තැනට එන්න නම් අපිට සමහර වෙලාවට ඕක සැපයි සමහර වෙලාවට දුකයි කියන කතාවෙන් යන්න බෑ. ආස්වාදයක් තියෙනවා කියන කතාවෙන් යන්න බෑ. ආස්වාදෙයි ආදීනමයි අපිට ලෝකෙට අයිති මට්ටමින් දැක්කට නිස්සරණයට කවදාවත් යන්න බෑ. නිස්සරණයට යන්න නම් ආදීනමේ විතරක් නෙමෙයි දුක ආස්වාදෙත් දුකයි කියන තැනට එන්න ඕනේ. ඒ කියන්නේ සංඛාරෙම දුකයි කියන තැනට. يعني දුක්ඛාරය සත්‍ය කියන එක හටගත්තෙම දුක, පවතින්නෙම දුක, නැති වෙන්නේ දුක කියන ඒකට යටත්. එක වෙලාවක දුක නැහැ, අනිත් වෙලාවට දුකයි කියන මට්ටමකින් හොයලා මේකට එන්න බෑ, ආර්ය සත්‍යට එන්න බෑ. පූර්ව ප්‍රතිපදාවේදී ඒක තියෙනවා. හැබැයි ආර්ය ප්‍රතිපදාව ආර්ය සත්‍ය මට්ටමට දුක්ඛාර්ය සත්‍ය දුක පිරිසිදු දකීම තුළදී මොකක් හරි දෙයක් ගැන කතා කළොත් ඒක දුකමයි. රූපයක් වේවා, වේදනාවක් වේවා, සංඥාවක්, සංකාරයක්, විඥානයක් වේවා හටගත්තෙම දුකයි කියන තැනට යන්න ඕනේ. ඇයි හටගත්තේ දුක කියන්නේ? අවිද්‍යාව ප්‍රත්‍ය. මෝඩකමටයි පැද්දුයි කියන තැනට යන්න ඕනේ. එතෙන්ට ගියොත් විතරයි ඔය හටගත්තෙම දුකයි කියන තැනට එන්න පුළුවන්. එතනින් මෙහා හේතු දැක්කට, සමුදය දැක්කට දුක පිරිසිඳ දැක්කම වෙන්නේ නැහැ. හේතුඵල දකි. පටිච්ච සම්පන්න බව දකි. යම් කිසි මට්ටමකට හැබැයි දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙන මට්ටමට දැක්කේ නැහැ. ඒතර මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙන මට්ටමට දැක්කේ නැත්නම් සම්මාදිට්ඨිය යෙදෙන්නේ නැහැ. ඒ දුක්ඛ ඥානං සමුදය ඥානං. දුක්ඛ ඥානං කියන එක යෙදෙන්නම ඕනේ. ඒකට ඒ සමුදය තුල අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා කියන එක දැකීම හරියට ගත්ත. සමහර විට ඕගොල්ලෝ ඒක දැකලා හින්දා මේක මේ ගැළපීම කියාගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් අපි යම් කිසි කෙනෙක් හේතු ප්‍රත්‍ය බලනකොට අවිද්‍යාව දක්වාම ඒක දකින්න ඕනේ. දැක්කොත් විතරයි ඒ සත්‍ය හතර ගැන ඥාන හතර ඇති වෙන්නේ. දැන් අවිද්‍යාවෙන් මේක හැදුවා කියන එක දැක්කොත් විතරයි ඇත්තටම Nirodha ඥානෙ එන්නේ. දැන් ඔකත්තර වතුරේ බල්ලෙක් වගේ කියලා දැක්කොත් විතරයි ඇත්ත තත්ත්වෙ නං Nirodhaයිනි කියන නුවණ එන්නේ. මොඩකමට නිඋපද්දගෙන තියෙන්නේ. නැත්තම් මේ ඥාන සම්පූර්ණ වෙන්නේ නැහැ.
සවි
ඔව්
දැන් මේ දැනගන්න හැන්නේ අර දැන් ඒ චතුරාර්ය සත්‍ය කියලා නේද දුකට හේතුව තණ්හාව කියලා. එතකොට එහෙම
ඒක හරි. දුකට හේතුව තණ්හාව. හැබැයි ඒක හුඟක් තැන්වල තිබුණට සමහර සූත්‍ර තියෙන අතික්ඛායතන සූත්‍රයේ එහෙම තණ්හාවේ තියෙන්නේ එහෙම එහෙම කී කියලා විද්‍යාවට යනකම් යනවා. ඒත් දුකට හේතුව තණ්හාව කියලා නවත්තන්නේ නැහැ. තණ්හාවට හේතුව මේක මෙහෙම මෙහෙම කියලා විද්‍යාවට යනවා. ඊළඟට තියෙනවා අර ඒක එක පැත්තක් තව පැනක් තියෙනානේ. අවිජ්ජා නීවරණම් තණ්හා සංයෝජන කියලා જાති දෙක. ඒකට අවිද්‍යා නීවරණයෙන් ඇත්ත වැහුවොත් විතරයි තණ්හාවෙන් බැඳෙන්න පුළුවන් වෙන්නේ. අවිද්‍යාවෙන් ඇත්ත වැහුවොත්
ඒ කියන්නේ ඒක තව පැත්තකින් දෙන්නවා. අපි දන්නවා අර දෙයක් පිහිටවන්නේ නිත්‍ය කළොත් විතරයි තණ්හාවෙන් බැඳෙන්න පුළුවන්කමක් තියෙන්නේ. අවිද්‍යාවෙන් ඒ ආවරණය කළේ නැත්නම් තණ්හාවට පිහිටන්න බැරි වෙනවා. එතකොට මේ දුකට හේතුව සමුදය තණ්හාව කියලා කිව්වට මාර්ගයේ පෙන්වන්නේ තණ්හාව නැති කරන්න කියලා.
ඔව් ඒක හරි.
මාර්ගය පටන් ගන්නෙ මොකෙන්ද? චතුරාර්ය සත්‍යයෙන්. සම්මාදිට්ඨියෙන්. ඒත් සම්මාදිට්ඨියේ ඥානය නැත්තම් සතර ඥානය ආවේ නැත්තම් තණ්හාව දුරු කරන මාර්ගේ පටන් ගන්න බෑ. ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න බෑ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං ආවේ නැත්තම්. එතකොට දුක්ඛේ ඥානං කියන එක තමයි මම මේ කතා කළේ. එතකොට දුක්ඛේ ඥානං ආවොත් තමයි අපිට ඇයි ඒක දුක වෙන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන්. එතකොට දුක්ඛේ ඥානං එන්නේ නැහැ සමුදය ඥානං නැතුව. ආර්ය මට්ටමේදී කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය මට්ටමේදී දුක්ඛේ ඥානං එන්නේ නැහැ සමුදය ඥානං නැතුව. ලෝකෙට අයිති මට්ටමේදී අපි දුක කතා කරන්න පුළුවන් සමුදය නැතුව. හැබැයි ආර්ය මට්ටමේදී සමුදය ඥානං එක්කමයි. එතකොට ඒ සමුදය ඥානං තමයි අවිද්‍යාව නැත්තම් මෝඩකම නිසා උපද්දපු කමමයි දුක. ඒකට සමුදය මොකද්ද? මෝඩකම. නැත්තම් අවිද්‍යාව. එතනම තියෙනවා නිරෝධේ ඥානං. එහෙනම් මෝඩකම නැත්තම් ඉංග උපදින්න බෑ නිරෝධේ ඥානෙ. එතනම තියෙනවා මග්ගේ ඥානෙ. එහෙනම් මේ මෝඩකම දුරු කරන්න ඕන. අවිද්‍යාව දුරු කරන වැඩපිළිවෙලක් වෙන්න ඕන. එහෙම නැත්තම් අපි හොයාගෙන යනවා තණ්හාව විතරක් දුරු කරන්න. එතකොට තමයි යන්නේ අරූපේ තිබුණට කමන්නේ තණ්හා නොකර හිටියම හරිනේ. කියන මට්ටමකට එන්න පුළුවන්. හැබැයි පේන්නේ නැහැ ඒ තණ්හාවට පිහිටන්න තැන උපද්දලා කියන එක. මේ තණ්හාව පිහිටන තැන් 60ක් කියනවනේ ආයතනයකට 10 ගන්න. එතකොට අන්නේ 10ම ඇයි තණ්හාවට පිහිටන්න පුළුවන් වුනේ? එතන අවිද්‍යාව ඉදුණා හින්දා. එතකට අපි තණ්හාවට පිහිටන්න පුළුවන්කම නැති කරන වැඩපිළිවෙලක් තමයි මේ ආරෂ්ඨාංගික මාර්ගය වෙන්නේ. එතකොට තේයි යයි අර චතුරාර්ය සත්‍ය ඥානය නැත්නම් සම්මා දිට්ඨිය කියන එකෙන් විතරයි මේ මාර්ගය පටන් ගන්න පුළුවන් ලෝකෝත්තර මාර්ගය. එතෙන්ට එනකන් වැඩෙන්නේ අපේ ලෝකෙට අයිති එහෙම නැත්නම් අර පූර්ව ප්‍රතිපදාව කියන එක. අර පූර්ව ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව එන්නේ මෙන්න මේ සතර ඥානෙ එක්ක.
තෙරුවන් සරණයි.
පැහැදිලිද ඒ ටික? ප්‍රශ්න තියෙනවා නම්.
පැහැදිලි. තව එකක් අපි දැනගන්න එකත් අහන්නේ මේ අවිද්‍යාව කිව්වහම කොහොමද අවිද්‍යාව කියන්නේ මොකද්ද?
මේක තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ නොදන්නකම. ඇත්ත ඇති ඇති නොදන්නකම. ඒතර අවිද්‍යාව කියන එක ඩිෆයින් කරන්නෙම චතුරාර්ය සත්‍ය නොදන්නකම. දුක්ඛේ අඥානං සමුදය අඥානං නිරෝධේ අඥානං මග්ගේ අඥානං මේකට තමයි අවිද්‍යාව කියන්නේ කියලා කියනවා. එතනිනුත් පේනවා මේ අපි විද්‍යාව පහළ කරගෙන යන්නේ. ඒකට මේ සතර ඥානය මත ඉඳගෙන තමයි අවිද්‍යාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඒක නොදන්නකමයි අවිද්‍යාව. ඒකට නොදන්නකම කිව්වහම එතකොට හිතන්න එපා එහෙනම් අවහතර දැනගත්තු ගමන් අවිද්‍යාව දුරු වෙනවා කියලා. එහෙම නෙමෙයි. ඒකේ සත්‍ය ඥානෙ ඉඳන් ඊළඟට කෘත්‍ය කරන්න ඕනේනේ. සත්‍ය ඥාන මට්ටමේ ඉඳන් කෘත්‍ය කරනකොට එතකොට අවිද්‍යාව දිරු වෙන වැඩපිළිවෙල තියෙනවා. ඒක තමයි මගඵල ලැබෙන මාර්ගය. ඒතර අවිද්‍යාව දුරු වෙන්නේ රහත් වෙනකොට තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ කියන්නේ
අවිද්‍යාව නිවරණ සංයෝජන එතකොට සංහාව කොහොමද සංයෝජනයක් වෙන්නේ?
සංයෝජනය කියන්නේ මොකද්ද? බැඳෙනවා කියන එකනේ. නේද? බැඳෙන්න දෙයක් තියෙන්න ඕනනේ. ඒ දෙයක් කියන එක තමයි අර 10කට බෙදන්නේ. මොනවද ඒ දේවල් 10? මතකද? ඇහැයි, රූපෙයි, චක්ඛුඥානයි. ඔක්කොම ඔහොමම 10ක් වෙනවනේ. දැන් මේ තණ්හාව කියන්නේ බැඳෙනවා කියන එක. සංයෝජනේ. බැඳෙන්න පුළුවන් තැන් 10ක් තියෙනවා. තණ්හාවට පිටින්න පුළුවන් තැන් 10ක් එක ආයතනයක් ගත්තොත්. හැවෙන්න පුළුවන්, රූපෙ වෙන්න පුළුවන්, විඥානේ, චක්කු සම්පස්සය, වේදනාව, මේ පස්සය වේදනාව. ඟට ඔහොම ඔහොම යනවා. ඕක ගැන මේ මොනවාද? විතක්ක, ਵਿਚාරේ, ආවගේ 10ක් එනවනේ. ඒකට තියෙන තණ්හාවටමත් තණ්හා කරන්න.
තණ්හාවට තණ්හා බැඳෙනවා.
ඔව්. එතකොට ඒ පිහිටන්න පුළුවන් තැන් 10ක් එනවනේ. එතකොට ඒ 10න් එකක් හරි අල්ලගන්න එක තමයි තණ්හාවේ ලක්ෂණය. බැඳෙනවා. හරි. එතකොට ඇයි අල්ලගන්න පුළුවන් උනේ? අවිද්‍යාවෙන් මේක තියනවා කියලා පනෝල දීපු හින්දා, ඒ කියන්නේ නීත්‍ය සංඥාවට දාපු හින්දා. දැන් ඇහැ පැනෙව්ව හින්දා තමයි ඇහැට තණ්හා කරන්න පුළුවන්. රූපේ පැනෙව්ව හින්දා තමයි රූපෙට තණ්හා කරන්න පුළුවන්. පැනෙව්වේ මොකද? මේක නීත්‍ය සංඥාවෙන් ගත්තේ මොකද? අවිද්‍යාව නිසා. අවිද්‍යාවෙන් ඇත්ත වහපු හින්දා. ඒකට ඇත්ත වහන එකට කියනවා නීවරණ කියලා. මෙතෙන්දී අවිද්‍යාව නීවරණයක් මේ ආර්ය දර්ශනයේදී. අවිද්‍යාවෙන් කරන්නේ ඇත්ත වහන එක, ඇත්ත වැහිම තුල හටගන්න යටි තැන් 10 තමයි අර කිව්වේ. ඒ 10 කැමැත්තෙන් අල්ල ගන්නවා. ඒ කියන්නේ තණ්හා සංයෝජනය වෙනවා. එතකොට අවිද්‍යා නීවරණෙත් එක්කමයි තණ්හා සංයෝජනේ වෙන්න පුළුවන්. අවිද්‍යා නීවරණේ යෙදුන් නැත්නම් එහෙම දැන් අපිට හොඳට පුරුදු ඉන්නේ ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. රූපේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඕක දැක්ක කෙනාට. ඇහැ ප්‍රතින් ඇහැ නිරෝධ ධර්මයක් කියලා දකිනවා. රූපේ නිරෝධ ධර්මයක් කියලා දකිනවා. ඒක නිරෝධ ධර්මයක් කියලා දැකීම කියන්නේ ඔන්න දැන් අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. ඒක දැක්කේ නැහැ කියන්නේ අවිද්‍යාව මත ඉන්නේ. ඒකට අහු වෙලා. ඒවා මත හිටියොත් තණ්හාවෙන් බැඳෙන එක නවත්තන්න බෑ. ඇහැ විද්‍යාවෙන් උපන්නා කියලා දැක්කේ නැති කෙනාට තණ්හාවෙන් බැඳෙන එක නවත්තන්න බෑ. ඇහැ තියෙනවා මං තණ්හා කරන්නේ නැහැ කිව්වට ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. රූපේ තියෙනවා මං තණ්හා කරන්නේ නැහැ කිව්වට ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එතන එන්න පුළුවන් අර ලෞකික මට්ටමේ උපේක්ෂාවකට විතරයි. ඒ උපේක්ෂාවෙත් මොකද්ද තියෙන්නේ? අවිජ්ජානුසය. එතකොට අපි මේ අවිජ්ජානුසය අඳුරගත්තොත් මේක හටගන්න මේ සමුදය හොයාගන්න තැන අවිද්‍යාවත් යෙදිලා කියලා දැක්කොත් එදාට තමයි ওই සතර ඥානෙ සම්පූර්ණ වෙන්නේ. ඒක දැක්කේ නැත්නම් ඒ සතර ඥානෙට එන්නේ නැහැ. ආවේ නැත්නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදින්නේ නැහැ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඉපදුනේ නැත්නම් මගඵල ලබන්න බැහැ. එනිසා මෙතන හරි වැදගත් වෙන්නේ. දැන් අර දුක පිරිසිඳ දැකීම වෙන්න නම් මොකද අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක දකින්නම වෙනවා. ඊට කලින් තියෙන හේතු දැක්කට මේක සම්පූර්ණ වෙන්නේ නැහැ. අර ලෝකෙට අයිති විදිහට කලකිරෙන්න ටිකක් පුළුවන්. හැබැයි ඇත්ත දකින මාර්ගයට වැටෙන්න විදිහක් නැහැ. මේ අවිද්‍යාව මතයි මේක කියන එක තේරුම් ගන්නකම්. තේරුම් ගැනීම කියන්නේ අවිද්‍යාව දුරු කළා නෙමෙයි. මොකද අපේ පුරුදු බලවත්. අපේ පුරුද්දට රැවටිලා ඉවරයි. ඒකට ප්‍රඥාවට තමයි දැන් ඔන්න මේ සම්මාදිට්ඨිය ඇති වෙන කෙනාට දැන් ඔන්න ඒ කියන්නේ සත්‍ය ඥානෙ තියෙන කෙනාට මේක පිහිටන එක නවත්තන්න මාර්ගයක් වඩන්න පුළුවන්. කෘත්‍ය කරන්න පුළුවන්. එතකොට ඒක නොපිහිටන දවස තමයි ප්‍රඥාව හොඳටම පහළ වුණ දවස. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වීම. එතනින් මෙහා තියෙන්නේ මගඵල විතරයි. රහත් වෙන මොහොතේ තමයි අවිද්‍යාව දුරු වෙන්නේ. ඒත් මේ අවිද්‍යා නීවරණෙන් මේ දේවල් හදලා තියනවා කියලා පෙන්නන කම මතයි තණ්හාවට සංයෝජනයක් වෙන්න පුළුවන්. ඒක බැඳෙන්න පුළුවන්. ඒ බැඳෙනකොට අපි දක්ෂ වුණත් අනිත් පැත්තට පෙන්නන්න ඕකත් ඔය මෝඩකමට පණ උපු එකක්. කියන ධර්මතාවයට එන්න පුළුවන් නම් ඇහත් මෝඩකමට පණ උපු එකක්. ඒ ඇහැට විඤ්ඤාණ යවුන රූපෙත් මෝඩකමට පණ උපු එකක්. ඒකට තේරෙයි යයි අර මාළුක් පුත් එකේ කිව්වේ. ඇහැගෙන ඇහැට විඤ්ඤාණ චක් විඤ්ඤාණ යව රූපය ගැන ඔබ මේ මොහොතේ දකින්න පුළුවන්ද? නැත්තම් මේ මොහොතේ දකින්න බෑ. මේ මොහොතේ දකින්න බෑ නම් අතීතේ දැකලා තියනවාද? එහෙම වෙන්නත් බෑ. එහෙම අනාගතේ දකින්න පුළුවන් වෙයි. එහෙම වෙන්නත් බෑ. කවදා හරි දකින්න පුළුවන් වෙයි කියලා හිතන්න පුළුවන්ද? එහෙම වෙන්නත් බෑ. ඉතින් එහෙම දෙයකට ඡන්දයට රාගයක් ඇති කරගන්න එක සුදුසුද? දැන් අපි ඒකට තණ්හාවක් ඇති වෙන්න පුළුවන්ද? ඒ පුළුවන්ද කියන්නේ ඔය ඇත්ත දැක්කොත්. එතකොට වෙන්න බෑ. එහෙනම් මෙහෙම හික්මෙන්න. දිත්තේ දිත්ත මත්තන් දැකීම විතරයි. පැහැ පනවන්නෙත් නෑ. චක්කු විඤ්ඤාණය වූරූපේ පනවන්නෙත් නෑ. ඒ දෙක පනවුනේ නැත්නම් චක්කු විඤ්ඤාණයට පනවෙන්න බෑ. ඇයි? අවිද්‍යාව යෙදෙන්නේ නැති හින්දා. අවිද්‍යාව යෙදෙන්නේ නැත්තේ අපි මේ අවිද්‍යා සමුදය පෙන්නලා දෙන හින්දා. අපි පරණ පුරුද්දට අවිද්‍යාව යෙදිලා ওই ටික සමුදේ වුණාට අනිත් පැත්තට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. මේ පෙන්නලා දෙන්න පුළුවන් මෙන්න මේ සතර ඥානේ ආවොත් විතරයි. මේ ඥානය ඇති කරගන්න තමයි අපි දහම නුවණින් හොයන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. පැහැදිලිද?
මන්නේ නැහැ කියලා කියන්නේ මොකක්ද රවි?
මඤ්ඤණාව යෙදෙන්නේ අවිද්‍යාව එක්කමයි. ඇස මඤ්ඤණා කරන, රූපේ මඤ්ඤණා කරන. ඇයි? ඇත්ත ඇතියටි දන්නේ නැති හින්දා, විද්‍යාවෙන් හටගත්තු වෙටි දන්නේ නැති හින්දා ඒක අර නිත්‍ය සංඥාවෙන් ගැනීමමයි. මේ පිහිටු වීමමයි. වතුරේ බල්ලා හැදීමමයි මඤ්ඤණාව. මඤ්ඤාට අහු වුණහම ඒකේ දිගින් දිගට ඒකේ ප්‍රපංච කරගෙන යනවා තව තවත් දිගින් දිගට. මේ මඤ්ඤණාව කියන එක මේ අවිද්‍යාව එක්කම දැන් අපිට අවිද්‍යාව කියන එක අඳුරගන්න බෑනේ. අවිද්‍යාව අඳුරගන්න පුළුවන් මඤ්ඤණාව තුල. අයනේ රැවටුණ දේ නිසයි අවිද්‍යාවක් හේතුණා කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් රූපයක් පිහිටියොත් තමයි අන්න ආවිද්‍යාව යෙදිලා කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් අය අවිද්‍යාව තේරුම් ගන්න බෑනේ. ඒකට නෑ. අවිද්‍යාව යෙදිලා කියලා තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාවෙන් හටගත්තු ස්වභාවය නිසා. ඒත් අවිද්‍යාවෙන් හටගත්තු ස්වභාවය තමයි ඔය ජාති පහ ඇත්තටම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. තොට ඒ පහම මඤ්ඤණා කිරීමක් තියෙනවා. මඤ්ඤණාව කියන්නේ එතකොට ඇත්ත පවතින යථාභූත ස්වභාවය නෙවෙයි, ඊට වෙනස් පැත්තක්. ඒ මඤ්ඤණාවේ තියෙනවා නিত্য සුඛ ආත්ම සුබ කියන ස්වභාවයන් ටික. තේරෙනවද?
ඔව් තේරෙනවා.
මතේ වචන හරි කිට්ටුවෙන් යන්නේ. ඉතින් අපි ඔය වචන ඩිෆයින් කර ගන්නවා විතරයි. ඒ නිසා තමයි මම කියන්නේ ඔය වචන මේකද මේකද කියලා වචන ගැන තර්ක කරනවට වඩා මේ ධර්මතාවයේ තේරුම් ගැනීම තුළ කියන අවිද්‍යාවෙන් මේක වුණා කියලා තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. ඒතර අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියලා දකින්න පුළුවන් නම් ඒ අවිද්‍යාව මත සංස්කරණේ උනේවයි එක එක වචන ගොඩාක් තියෙනවා එක එක මට්ටමට මුලා වී. අඥානව වෙන්න පුළුවන්, ප්‍රපංචය වෙන්න පුළුවන්, තණ්හාවෙන් බැඳීම වෙන්න පුළුවන්, උපාදානෙ වෙන්න පුළුවන්, භව කියන මට්ටම වෙන්න පුළුවන්, ජාති ඔය හැම එකේම අවිද්‍යා ප්‍රත්‍ය වෙලා. අවිද්‍යා ප්‍රත්‍යෙන් ඒ කියන්නේ අවිද්‍යා නීවරණෙන් වැහුණා හින්දා ඒව ගැන කතා කරන්නවත් පුළුවන් වෙන්නේ. ඒව උපදිලා තියෙන්නේ. ඒතකොට ඒ හැම එකක්ම ආපහු දුක්ඛාරිය සත්‍යයට යටත්. දැන් උතෙන්දී අන්න දැන් උත්තරයක් ඇයි ඇයි ජාතිය දුකයි කියන්නේ? අවිද්‍යාවෙන් පණවපු හින්දා. ඇයි භවයේ දුකයි කියන්නේ? අවිද්‍යාවෙන් පණවපු හින්දා. අන්න ඒ උත්තරේට එන්න පුළුවන් නම් එතකොට අර ඔකේ ආයි කාටවත් නැහැ කියන්න බෑ. පැටලෙන්නේ නැහැ. අපි ජාතිය දුකයි කියන්නේ මෙච්චර කල් සමහර විට හිතන්නේ ඉපදුන හින්දානේ ඉතින් ජරාව මරණය තියෙන්නේ. ඉපදුනා හින්දා ජරා මරණය තියෙන එක හරි. ඉපදීම දුක වෙන්නේ කොහොමද? ඉපදීමත් දුකයි කියනවනේ. ජරා මරණය කියන එක ඒක වෙන කතාවක්. මේක පස්සේ එන එකක් නේ. හට ගැනීමයි දුක වෙන්නේ. ඒකට දක්ෂ වෙන්න ඕන. හට ගැනීම කියනකොට දැන් ජාති කියන්නේ කන්දානම් පවතු බව. රූප වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ. මේ රූපේ හට ගැනීමම දුකයි කියන තැන කියන්න පුළුවන් වෙනවා. වේදනාව හට ගැනීමම දුකයි කියන තැන කියන්න පුළුවන් වෙනවනේ. අපි කියන්න යන්නේ වේදනාව අර වර්ග කළාට පස්සේ සැපද දුකද අදුක්කම සුඛද කියන්න ඊට පස්සේ නෙහෙම නෙමෙයි. වේදනාව කියන එක පැනවීමම දුකයි කියන තැනට යන්න ඕනේ. නෑ ඒක පස්සපච්චය වේදනා. හ්ම්.
සමාවෙන් ඇතෙන්දී අර මට මතක් වුණා මේ මොකක් හරි මට හරියට මතක නැහැ සූත්‍ර රෙෆරන්ස් එක කොහොම හරි එකතැනක බුදුහාඳුරෝ කියන මේ චේතනා සූත්‍ර ගන්න මතක අර මේ අඹදරුවන් දැසිදස්සන් එක්කම රත්ති මුතුමල් මුතුමැණික් මේ හැම දෙයක්ම ජාති ධර්ම ඒකම ජරා ධර්ම. එතකොට ඒ වගේ දෙයක්ම අපි තේරුම් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ මේ පුද්ගලයන්ගේ කතන්දරය මේ එහෙම එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ
ඔව් ඔව් ඒක හරි. දේවල් වලටත් මේ ධර්මතාවය පොදි. ඉරහඳ තාරකාවලට පවා මේ ධර්මතාවය පොදුයි. මිල මුදල් වලට මේ ධර්මතාවය පොදුයි. ඒතර ඇයි ඒව දුකයි කියන්නේ?
සංකත ධර්මනේ නිවනෙන් මෙහා ඔක්කොම දුක.
ඔය ඒක අහලා තිබුණට දුක හරියන්නේ නැහැ. දැන් කවුරු හරි ඇහුවොත් ඇයි දුක කියලා?
දුක තමයි.
ඔය කියන්නේ ලෞකික දුකේ. ඒක මේ අර අපිට ඕන විදිහට තියාගන්න බැරි හින්දා දුකට නේ යන්නේ. ඔව් ඔක්කොම තිබුණත් කිසි දුකක් නැහැ කියලා ඉඳි. ඈ? දිව්‍ය ලෝකේ වගේ කප්පෘක පහළ වුණා නම් හිතන හිතන දේ ලැබෙනවා නම් මොන දුකක්ද කියලා ඉඳි. ඒතර දුක විස්තර කරන්න බෑ. ඒතර මතක තියාගන්න මේ දුකයි දුක්ඛාරය සත්‍යයි දෙකක්. දුක කියන්නේ අපි ඔය ලෞකික මට්ටමේ කියන දුක. දුක්ඛාරය සත්‍යය කියන එක තුන් භූමියටම පොදුයි. ඒ බ්‍රහ්ම ලෝකේ දුක කියන එක කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් කියන්නේ ඉතින් ඒ කියන්නේ දැන් කියන්නේ ලෞකික මට්ටමේ කෙනා කියන්නේ ඉතින් බ්‍රහ්ම ලෝකේ හිටියට කවදා හරි ආයේ එනවනේ මෙහි. අතර අපායේ යන්න වෙනවනේ. ඒ හින්දා දුකයි කියලා. ඉතින් ඒ අනාගතේ දුකක් නේ. මේ බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට දුක මොකද්ද? ඒකටත් උත්තර තියෙනවා. බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා ආයෙත් බ්‍රහ්ම ලෝකෙම ඉපදුණා නම් දුක මොකද්ද? අනාගත දුකකින් කියලා හරියන්නේ නැහැ මේ මොහොතේ දුකට. එතකොට ඔයයි තමයි හිර වෙන්නේ. ඔය සංස්කාර දුක්ඛය කියන එක දැක්කේ නැත්නම් ඔබට උත්තර දෙන්න බෑ. බ්‍රහ්ම ලෝකෙත් සකස් කරන එක දුකයි කියන තැනින් උත්තරේ දෙන්න ඕන. බ්‍රහ්ම ලෝකෙන් මිදලා අපාය යන හින්දා දුකයි කියලා ඒවා ඒ ලෝකෙට අයිති මට්ටමේ උත්තර. ඒක මදි ආර්ය දර්ශනීයට.
දැන් සංකතය ගැන යම්කිසි කලකිරීමක් ඇති කරගෙන මේ සංකතය දුකයි කියලා එහෙම කිව්වත් ඒ දුක දැනෙන්නේ මටම තමයි නේ. මම ඉඳලාදී මට මේ සංකතය මේක දුකයි කියලා කියන්න පුළුවන්. ඒක අර මේ මෙතන මේ කියන්නේ නැතුව අපි අර අවිද්‍යාවෙන් නොදකින තාක්කල්ම ඒ කියන්නේ ඒ දුක පිළිබඳ තියෙනත් එක්තරා විදිහක සංකල්පීය හැඟීමම තමයි මං හිතන්නේ.
ඔව් ඔන්න ඔතෙන්ට තමයි එන්න ඕනේ. මේ අවිද්‍යාව කියන තැනට යනකම් එතනින්ම මුල ඇල්ලුවේ නැත්නම් අපි ලෝකෙට අහුවිලා කතා කරන දුකක්. ඒ කියන්නේ ඒකත් මඤ්ඤණාවක් වෙනවා. පුත්ත්ඥය නිවනත් මඤ්ඤණා කරනවා කියන්නේ. අන්න ඒ මට්ටමට යනවා. කොට මේක මේ අවිද්‍යාවෙන් කියන තැනින් දැක්කොත් විතරමයි ආර්ය දර්ශනේ චතුරාර්ය සත්‍ය මට්ටමට එන්නේ. තව විදිහට කියොත් දුක පරිඤ්ඤයං කියන පැත්තක් කතා කරන්න පුළුවන්. පරිඤ්ඤය වෙලාම නෙවෙයි. අඩුගානේ මේ අපිට නිකන් කතා කරන්නත් පුළුවන් වෙන්නේ. එහෙම දුක පරිඥයයන් වුණොත් ඉතින් මන් දකින විදිහට නම් අපි අනිත් වැඩ ඔක්කොම නවත්තලා අර හිස ගිනි ගත්ත ගිනි නිවන නිස වගේ තැනට එන්න වෙනවනේ දුකෙන් මිදෙන්න. ඉතින් අපි එහෙම තාම කරන්නේ නැහැ කියන්නේ දුක පිළිගෙන දැකලා නිවේ.
දුක දැකලා නැහැ ඇත්තට.
දුක දැකලා නැහැ. දුක දැක්කා කියලා හිතාගෙන ඉන්නවා විතරයි. ඒක ඒ තමන්ගේ ප්‍රායෝගික පැත්තෙන් ඒක හිතන්න. හැබැයි දුක ගැනවත් අනුමාන ඥානයක් ගැන තමයි මේ කතා කරන්නේ. සත්‍ය ඥානෙට අදාළ මට්ටම. ඒ කෘත්‍ය මට්ටමට එනකොට තමයි ඊටු ටික ඒ එහෙම සම්පූර්ණ
වෙන්නේ. මේ රයි අපිට මේ පහුගිය දවස්වල වීකෙන්ඩ් එකේදී මේ හිරුණා ටිකක් හිරුණා ඔය දැන් අපි කතා කරන්නේ හිර වෙනවා කියලා මේ ඩිස්කස් කරනකොට ඒ වගේ මම හොඳටම හිර වුණු තැනක් වුණා. මේ අපි ඇහුවා අනුමදස්සි ස්වාමීන් වහන්සේගේ හාලිද්ද කාණි කියලා සූත්‍රයක් අහලා ඒක ඩිස්කස් කරන්න ගියාම මේ සූත්‍රයේදී තියෙනවා ස්වාමීන් වහන්සේ විස්තර කරන විඥාන ධාතු කියන රූප ධාතු වේදනා ධාතු වගේ විඥාන ධාතු කියලා. එතෙන්දී ඩිස්කෂන් එක ටිකක් වෙනස් පැත්තකට ගියා. මේ විඥානය කියන එකයි විඥාන ධාතු කියන එකයි වෙනස්. උතරතර ප්‍රශ්න දෙකක්. එකක් තමයි ඔක වෙනස් කියලා මේ අදහසක් ආවා. ඊට පස්සේ අදහස ගියා දිගට. දැන් චක්කු විඥානේ කියන අවස්ථාව විඥාන ධාතු එක විපාක අවස්ථාව. ඒක රහතන් වහන්සේට තියෙනවා. ඊට පස්සේ චක්කු විඥානේ වෙලා මනෝ විඥානේ වෙනකොට තමයි ඔය ප්‍රශ්නේ මේ කර්ම ඇති වෙලා ඔය අපිට තියෙන අවස්ථාව මනෝ විඥාන අවස්ථාව කියලා
අන්න පොඩ්ඩක් එතෙන්ට මම නම් එකඟ වෙන්නේ නැහැ. ඕක මං ඔය ගොඩින්ම අයින් කරලා දාන්නේ රහතන් වහන්සේට විපාකයක් ගැන කතා කරන්න යන්න එපා. එතනම වරද්ද ගත්තා එනවා.
ඔව් මමත් පැහැදිලි කරන්න ගියා මේ ඔය මෙහෙම රහතන් වහන්සේ
රහතන් වහන්සේ ඕනේ නැහැ අපේ මට්ටම ගන්නකෝ. අපිට විපාකයක් කතා කරනවා නම් මතක තියාගන්න විපාකයක් කතා කරන්නේ දැන් ඔය ගොඩක් ඔය අභිධර්ම එහෙම කතා කරනකොට කියනවනේ මේ චක්කු විඥානේ විපාක විඥානයක් කියලා. මම නම් ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකඟ වෙන්නේ නැහැ කියන්නේ ඒක වැරදි කියනා නෙමෙයි. ඒක හරි ලෝකෙට අයිති මට්ටමට. මේ ලෝකෝත්තර දර්ශනේට ලෝකයාට ඇත්ත ලෝකෝත්තර දර්ශනේදී වෙනස් වෙනවනේ. මෙතෙන්ට යන්න ඕන. ඒකට මේ විඥානේ මායාකාරය කියන එක මේ විපාක විඥානේ මායාකාරය නෙවෙයි කියලා මේ තව ධර්ම හදන්න වෙනවා. අහම කියන්න ගියාම. ඒක මේ හරි ලේසියි ඔක මේ ඒක විපාකය කියනකොට විපාකයක් කතා කරන්න පුළුවන් පරණ කර්මයක් විශ්වාස කරන තාක්කල්නේ. කර්ම එකනේ විපාක. කර්ම විපාක කතා කරන්නේ මන සම්මාදිට්ඨියද? ඒකට අපි පැහැදිලිව ගන්නවා කම්මස්සගත සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය ලෞකිකද ලෝකෝත්තරද? එතනින් අය උත්තරේ එනවා. ඒක තාම මේ කම්මසගත සම්මා දිට්ඨියේ ඉන්න අයට ඕක කතා කරන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර දර්ශනයට ඕක අදාළ නැහැ. ওই දෙක පටලව ගන්න ගියාම තමයි ওই ප්‍රශ්නේ.
ඔතනදී මම මෙහෙම උදාහරණ දෙකක් ආවා. ඒකෙදි මම ටිකක් හිරවුණා හොඳටම. මේ එකක් තමයි සීවලි මහරහතන් වහන්සේට දානෙ වරදුනේ නැහැ. ඒ කියන්නේ ඔතනත් කර්මයක් කියලා. අනිත් එක තමයි බුදුරජාන් වහන්සේටත් කොන්දේ අමාරුවක් තිබුණා කියලා. ඉතින් මාව සෑහෙන්න පැටලුණා. තිරුවන් සරණයි.
ඒවා හැබැයි ඉතින් ලෝකයේ මට්ටමින් කතා කරගෙන ඒ රහතන් වහන්සේගේ ස්වභාවය හරියට මේ රහතන් වහන්සේගේ ස්වභාවය මේ කියන්නේ බුදුහාඳුරුවම දැන් ආර්යකත ආදී කියන එක සූත්‍ර මේ දේශනාවලදී උදා නිගානුරාද්ද සූත්‍රය වගේ ඒක පැහැදිලිවම ඒ කියන්නේ ඒක ධර්මයේ දකින්නවනම් හරියට මෙතන මොකෙන්ද මේ තථාගතයන් වහන්සේ වනවන්න පුළුවන් මේ ඔය එකකින්වත් බෑ කියන උත්තරේම නෙන්නේ. ඉතින් මං හිතන්නේ අර මේ බුදු මේ කියන්නේ මේ තින්දි අර එහෙම කතා කරන එකදී ලෝකයේ මට්ටමින් කතා කරනකොට තමයි ඔය හැම එකම කතා වෙන්න වෙන්නේ. එහෙම තමයි මං නම් දකින්න තේරුම් සරණයි.
එතනින් උත්තරේ දුන්නා නම් ඕක ඉතින් මේ වැඩි දුර යන්නේ නැහැ. ආතන්වාසේ පනෝගෙන අර යමක සූත්‍රය වගේ වයි ඉතින් ඔවට පැහැදිලි උත්තර තියෙනවා. රහතන් වහන්සේ මැරුණාන් පස්සේ නැහැ. මේ ලෝකයාට ඔක ඇත්ත. ලෝකෝත්තර දර්ශනයේදී තමයි ඔක මිත්‍යා දෘෂ්ටියක්. පාපක දෘෂ්ටියක්. ඒක කතාව තමයි ඔය කියපු හැම කාරණේටම කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ආර්ය දර්ශනයක බලනකොට ඉතින් කම්මස්සගත සම්මාදිට්ඨියත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ කියන්නේ ලෝකෙන් ඈතර වෙන පැත්ත නෙමෙයි කම්මස්සගත සම්මාදිට්ඨියදී. ලෝකෙන් ඈතර වීම ගැන කතා කරනකොට ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒකයි මේකයි පටලෝගත්තොත් ඔය වගේ ප්‍රශ්න එනවා. ඊට පස්සේ කතා කරන්න යනවා රහතන් වහන්සේගේ විඥාණය ගැන. ඒවා කියනකොටම තේරුම් ගන්න ඕන මේ නිරෝධ ධර්මයක් අපි මෝඩකමට උපද්දගෙන ඒක ගැන නෙමෙයි කතා කරන්නේ. අර වතුරේ බල්ලෙක් අදාගෙන ලූ ගැන නෙමෙයි කතා කරන්නේ.
එතෙන්දී අවිද්‍යාව නැති කරපු කෙනෙක් ගැන කතා කරන්නේ. අවිද්‍යාව නැත්තම් සංස්කාර නැත්තම් විඥානය තියෙන්න බෑනේ.
ඒක තමයි. දැන් විඥානේ සංස්කාරයක් කියන එක අමතක වෙනවා එතකොට. ඒකයි මං කිය වතුරේ ඉන්න බල්ලෝ ගැන නේද මේ කතා කරන්නේ කියලා මතක් කරනවා.
මොන කොන්දේ අමාරුවක් කතා කරත් ඒ අවිද්‍යාවපත්තේම තමයි කතා කරන්නේ. ලෝකේ මොනම පැනවීමක් හරි කතා කරන්න පුළුවන් අවිද්‍යාව නිසාම තමයි නේ.
ඔව්. එතෙන්දි තමයි දැන් ඔය අභිධර්මෙන් ගත්තොත් සංකත ධර්ම ටික ලෝකේ රූප, චිත්ත, චෛතසික. මේවා සේරම සංකත විතරක් නෙමෙයි අපි දක්ෂ වෙන්න ඕන ආර්ය දර්ශනයට එනකොට. ඒ ඉතින් සංකාර නම් ඔබ දුකනේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන තැන ඒකටත් දාගන්න පුළුවන් වෙන්න ඕන. අසංකත කියන එකට ඒවා එකක්වත් අයිති නැහැ. එතකොට අපි මේ ලෝකෙට අයිති දේවල් වලින් කතා කරන කොහොම මේක ආර්ය දර්ශනේ නෙවෙයි. එර මොකක් හරි කිව්වොත් ඕකත් සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එකට දාන්න. එතකොට එතනින් එහාට කතාව යන්නේ නැහැ.
අපි ওই මේ විඥාන ධාතු කියලා එකක් කතා කරා අර ඒ සූත්‍රයේදී ඒ වචනේ පාවිච්චි කරාට එහෙම එකක් කතා කරන්න බෑ නේද? විඥානයක් විඥාන ධාතුද?
ඔව් මං හැමතිස්සෙම කියන්නේ ওই වචනපත ලෝ ගන්න එපා. ඉතින් වචනේ මේකයි මේකයි කියලා ඒකේ තේරුම දීලා ඊළඟට ඒක ගැන තර්ක කරනවා. වචනයක් දාපු ගමන්ම අපි ওই ලෝකෙට අයිති පැත්තෙන් කතා කරන්න යනවා කියන එකට එන්න. ඔර විඥාන ධාතු කිව්වත් එකයි විඥාන කිව්වත් එකයි අපිට ඒ වචනේ නෙමෙයි වැදගත් වෙන්නේ. මෙතන මොකක්ද අදහස් වෙන්නේ? වචනෙන් දාන්න ගියම ඊළඟට වචන ටික පාඩම් කරගෙන ඔන්න කතා කරනවා. කවුරු හරි විඥාන කියනකොට දැන් තර්ක කරනවා ඕ විඥාන නෙමෙයි ඔක විඥාන ධාතු. ඒ තර්කේ තියෙන්නේ ඔක දන්න කෙනාට. වචනේ දන්නේ නැති කෙනාට තේරුම් ගන්න පුළුවන් ওই වචන එකක්වත් දන්නේ නැතු. මඟපල ලබන්න පුළුවන්. අපි හිතන්නේ ওই වචන ටික දැනගත්තේ නැත්නම් මේ මඟපල ලබන්න බෑ කියලා. එහෙම දෙයක් නැහැ. සුමීත සෝපාකල මඟපල ලැබුවේ ඌව දැනගෙන නෙමෙයි විඥානයද විඥාන ධාතුකද කතාවක් නෙවෙයි. දැනගත්තා නම් දැනගත්තේ විඥානේ සංකතයි හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ ඔතන විද්‍යාවේ තියෙන අවිද්‍යාව වෙනත් තැන ඔක උපදින්න බෑ නිරෝධ ධර්මය. නිරෝධ ධර්මේ මෝඩකමට උපද්දගෙන. මෝඩකමට ඉපැද්දුවා නම් ඕක දුකයි. ඒකත් ඔය වචන ටික නෙමෙයි. එතකොට මේ ඕක ගැන කතා කරද්දී දුකට අහු වෙලාමයි කියලා නුවණට පේනවා. ලෝකෙට අහු වෙලා කියලා. ඒ තමයි අර මං ටිකක් වෙන භාෂාවකින් කියේ ඔය කතා කරන්නේ වතුරේ ඉන්න බල්ලෝ ගැන. අන ඔතෙන්ට આવුත් තර්ක කරන්න දෙයක් නැති වෙනවා නෑ. අවබෝධය එන්න එන්න තර්කය අඩු වෙනවා කියන්නේ ඒක.
අර මේ බුදුරජාන් වහන්සේත් කියලා තියෙනවානේ සමහර තැන්වල පිණ්ඩපාතේ වඩනකොට සීවලි ඉන්නවාද කියලා බලන්න කිව්වා කියලා. ඔන්න ඔතන කොහොමද ඔක අපි තේරුම් කරලා දෙන්නේ?
ඔක තේරුම් කරලා දෙන්න නෙමෙයි අපි තේරුම් ගන්න කොයික කියන්නේ කාටද මේ ලෝකයාට කියන තැනින් තේරුම් ගන්න. ලෝකෙට අයිති වචන පාවිච්චි කරන්නේ අනිත් ලෝකයාට ඒ අර්ථය දෙන්න. රහතන් වහන්සේලා කතා කරන්නේ ඒගොල්ලන්ට අවබෝධය පිණිස නෙවෙයි ලෝකයාගේ හිතසුව පිණිස. මේක නොදන්න කෙනාට අවබෝධ කර ගැනීම කරවීමට. අනේ ඒ පැත්තෙන් හිතුවහන් ඔය තේරුම් කරන්න අමාරු ටික ඒ පැතල වෙන ටික හරියනවා. ඒක කතා කරලා තියෙන්නේ මේ ලෝකයාට. දැන් බුදුහාමුදුරෝ රහතන් වහන්සේ ගැන විස්තර කළා නම් විස්තර කරලා තියෙන්නේ ඒ ලෝකයා හිතන රහතන් වහන්සේ මෙහෙමයි කියන මිසක් එතනින් එහාට නෙවෙයි. ඒ සෝපාදිසේස අනුපාදිසේස කතාව එන්නේ ලෝකයා හිතන් ඉන්නවනේ රහතන් වහන්සේ ජීවත් වෙනවා කියලා. යන්නේ එහෙම හිතන කෙනාට එහෙම විස්තර කරනවා කියන පැත්තකින්. නැත්නම් ඒකත් පරිනිබ්බානෙමයි මේ. ඒක ඒ අහන කෙනාගේ මට්ටමට තමයි කතා කරන්න වෙන්නේ. කියන තැනින් ගන්න වෙනවා. දැන් ඔකට කෙටියෙන් කියන්න තියෙන්නේ දැන් අපි ඔය ඕනම දෙයක සමුදේ හොයාගෙන යන විද්‍යාවට යනකම්. එතකොට ගැටලු මතුවෙන්නේ.
දැන් මේ රට දැන් ඔතන අර මේ ඇත්තටම අර සෝපාදිශේෂ අනුපාදිශේෂ වචන දෙක මතු වුණ හින්දා මේ ඔය ගැනත් අපි කතාවක් ගිහිල්ලා මම බැලුවේ සෝපාදිශේෂ සූත්‍රයේ ඒකේදී බුදුරජාන් වහන්සේ මේ පාවිච්චි කරලා තිනවා පරිනිබ්බාන කියන වචනය රහතන් වහන්සේටත් නෙවෙයි අනික් කියන්නේ අනික් අයටත් පාවිච්චි කරලා තියෙනවා මං හිතන්නේ මාර්ගයේ ගමන් කරන කට්ටියටත් කියලා තමයි එතන පොඩ්ඩක් පැහැදිලි වෙන්නේ වර නිකන් අපි දැනගන්න විතරක් කිව්වේ මංම. ඒ සූත්‍රයක තියෙනවා මං හිතන්නේ.
නෑ එතන එන්න ඕන සෝපාදිශේෂ කියන එකත් පරිනිබ්බුතයි කියන එක. ඒ කියන්නේ නිවන සම්පූර්ණ මට්ටම. ඒ කියන්නේ පරිනිබ්බායි අපි පිරිනිවන් කියන්නේ. පිරිනිවිලා නිවන සම්පූර්ණ වෙලා. හැබැයි නිවන සම්පූර්ණ වුණාට පෘථග්ජනයට කෙනෙක් පේරවනේ ඉන්නවා. එයා බ්‍රහ්මනේ නේක. එයාට ප්‍රශ්නයක් එනවා මේ පිරිනිවුණ රහතන් වහන්සේ ගැන ඉතින් ප්‍රශ්න ටික එනවා. පරිනිබ්බායි කියන්නේ දැන් තථාගතයෝ පිරිනිවිලා
ධර්මයේ දේශනා කරනවා කියන.
එක තැනක් තියෙනවනේ අර මේ පිරිණිව බුදුරජාණන් වහන්සේ පිරිණිව විස ධර්මයේ දේශනා කරනවා.
ඔව්. ඒක තමයි හරි විදිහ.
අනිත් එක අර සෝපාදීසය කියන්නේ අර ඇත්තටම එතන මේ මට අර මේ නිවන නිවීම සීස එක නම මම හිතන්නේ හොඳට මතුවෙනවා. ඒ කියන්නේ ඇත්තටම උපාදින්න කියන අර්ථයෙන් නේද? ඒ කියන්නේ උපාදින්න කියන්නේ අර මේ ඇසෙස් උපාදින්න කය කියන අදහසෙන් වගේ.
උපාදින්න කෙනා තමයි ඔය විස්තර කරන්නේ. ඒ කියන්නේ පුද්ගල සංඥාවෙන් රහතන් වහන්සේ දකින කෙනාට කියා දෙන්න ඕනනේ. කවුරු හරි ඇහුවොත් ඒ රහතන් වහන්සේ කියන එයාට පේන්නේ ශරීරයක් තියනවා වගේනේ. එතකොට එයා අහනවා අර රහතන් වහන්සේ ගැන විස්තර කරන්න. එතකොට විස්තර කරන්න වෙනවා. හැබැයි ඒක මතක තියාගන්න එයාගේ මට්ටමේ. රහතන් වහන්සේගේ මට්ටමේ නෙමෙයි. ඇයි? රහතන් වහන්සේට ශරීරේ උපදින්න විදිහක් නැහැ. රූපේ ඉක්මා ගිහිල්ලා. මේ ශරීරේ තියනවා කියලා හිතන කෙනාට කියන්න වෙනවා ඒ ශරීරේ මේ වගේ. කියලා විස්තරයක් කරන්න වෙනවා. ඒකට ඒ ලෝකයාට ඒ දෘෂ්ටියේ ඉන්න අයට තේරෙන විදිහට කරන විස්තරයක් කියන එක. ඒක ඕවා ඇත්තටම ටිකක් මේ තේරුම් ගන්න අපහසුයි. තේරුම් ගන්න අපහසු. අපි තාම ඕක බලන්නේ ලෝකෙට අහු වෙලානේ. එතකොට ලෝකෙන් එතර දෙයක් කියනකොට අපිට ඒක ටිකක් කර ගෝචර වෙනවා අඩුයි. මේ මේ මේකේ විදර්ශනය වෙලා තියෙන්න ඕන. මේ මේ කාම වස්තුන් කියන ඒවා අවිද්‍යාව මතමයි පනවන්නේ. ඒ කියන්නේ බාහිර දේවල් අවිද්‍යාව මතමයි. ඉතින් ඒව ගැන කතා කරන්නේ අවිද්‍යාවේ ඉඳගෙන. ඒ කාමවස්තුන්ට අයිති මේ ශරීරයක් කියන එක අපි කතා කරන හැම එකම. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඒතර ඒ පහම පිරිසිඳ දකින්න වැඩපිළිවෙල තමයි මේ දීලා තියෙන්නේ. ඒ වැඩපිළිවෙලේ යනකොට ඒවයින් එතර වෙනකොට ඒවට අදාළ ප්‍රශ්නත් ඉබේම නැති වෙලා යනවා. රූපේ තියෙන කෙනාට රූපය ගැන ප්‍රශ්න තියෙනවා. රූපෙන් එතර වුණ කෙනාට රූපය ගැන ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. ඒ වගේ තේරුම් ගන්න අනිත් හතරට වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට. අපි තාම රහතන් වහන්සේගේ විඥාණය ගැන කතා කරන්නේ අපිට විඥාණි පිහිට නැහින්ද. රහතන් වහන්සේගේ රූපේ ගැන කතා කරන්නේ රූපේ පිහිට නැකෙනාට. හැබැයි රූපේ පිරිසිඳ දකින මේ මේ මාර්ගේ වඩන කෙනාට තේනවා ඕවා මේ 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 අවිද්‍යාව මත ඉඳගෙන කරන කතා නේද කියලා. ඔකට අහු වෙලා කරන කතා නේද කියලා. ඒක ටිකෙන් ටික තේරුම් ගන්න ඕන දෙයක්.
නෑ මං ඉස්සලා කිව්ව මේ වචන පටලැවිල්ල මං හිතන්නේ මං වැරදිලා මට වැරදෙන්න ඇති මං දැන් දැම්මා ඒ පාලි තියෙන එතන තියෙන පාලි වචන ටික මේ සමහර සිංහල පරිවර්තනයේදී මට වැරදෙන්න ඇති. මේකේ තියෙන්නේ අන්තරාය අන්තරා පරිනිබ්බාය කියන වචනේ. සෝපාසේසෝස් එක්ක ඒ කියන්නේ එතන මං හිතන්නේ මට වැරදීමක් වෙන්න ඇති. තිරුවන් සරණයි.
ඔව් ඇත්තටම රහත් වෙන්න කලින් පරිනිබ්බායි කියන වචනේ යෙදෙන්න බෑ. නිවන පූර්ණයි කියන එක. මක මං ඒක අර චෙක් කරනකන් ඒක කතා කරන්න බෑ. මම කිව්වා හින්දා ඒකට දැන් ඒක ඒ වගේ ඩබල් චෙක් කරන්න. පරිනිබ්බායි කියලා තිබුණා නම් රහත් වෙලාම තමයි. ඊට මෙහා යෙදෙන්න විදිහක් නැහැ.
මම පාලියක දැම්ම දැක්ක නේද ඒක ඒකේ තියෙන අන්තරාය පරිනිබ්බායි කියලා තිරුවන් සර්.
හොඳයි. හරි එහෙනම් අපි අවසන් කරමු නේද අදට.
මට එක වචනයක් තියෙනවා තිරුවන් සර්.
අනහන එක.
ප්‍රතිෂ්ඨාව කියන්නේ මොකද්ද?
ඒයි තින් වචන අහනකොටම තේරුම් ගන්න ඔය වචනවල තේරුම් ගන්න නෙමෙයි ඒකේ අහපු හින්දා ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ අර ප්‍රතිෂ්ඨාවක් ලබනවා. ඒ කියන්නේ පිහිටීමක් ලබනවා. දැන් වතුරේ බල්ලා පිහිටවනවනේ.
පිහිටිනවා කියලා.
අනේ ප්‍රතිෂ්ඨාපණය කළා. තියෙනවා කියලා. ඒ කියන්නේ නিত্য සංඥාවෙන් ගත්තා තව විදියට කිව්වොත්. අර හේතුයෙන් වෙන් කරලා ඵලයට වෙනම තියෙන්න පුළුවන්. එතකොට අපි පඨවිය කියලා ප්‍රතිෂ්ඨාපනයක් කරනවා. පඨවිය එළිය තියෙනවා. ඕක මම දැක්කත් නැතත් ඕක තියෙනවා. කියලා. ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ අපේ අවිද්‍යාව නිසා. මඤ්ඤණා කරන නිසා. රහතන් වහන්සේට ප්‍රතිෂ්ඨාවක් ලබන්න බෑ. න මඤ්ඤති. පෘථග්ජනයයි ශේක පුද්ගලයයි යම් කිසි මට්ටමක ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. ශේක පුද්ගලයා එකෙන් මිදෙන්න උත්සාහ කරනවා.
දැන් ඔත්තන මම හේව්වේ මේක නිසාද? මේ බුදුහාමුදුරුවෝ අහනවානේ විඥාණය නාම රූපයේ ප්‍රතිෂ්ඨාවක් නොලැබුවේ නම්, ඒ කියන්නේ හට නොගත්තේ නම් නේ එහෙමද?
නොලැබුවේ නම් කියන්නේ අවිද්‍යාව යෙදුන් නැත්තම්. අවිද්‍යාව යෙදුනොත් ප්‍රතිෂ්ඨාව ලබනවා.
බොහොම පිං.
හොඳයි එහෙනම්. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම දෙනාටම.